විජිතේ රත්නතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු නියෝජ්‍ය කතානායකතුමනි 1978 සම්මත වෙච්ච ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන්නේ ඒ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි එදා සිට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ඒක මරුපහරක් වුණා ඒ නිසා තමයි පසු කාලීන ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ ඇතිවෙච්ච සාකච්ඡාවේදී 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න ලැබි. ලංකාවේ පළවෙනි වතාවට විධායක ජනාධිපතිවරයා සතු බලය ව්‍යවස්ථා සභාවට පවරමින් ප්‍රජාතන්ත්‍රවාදී යම් ප්‍රතිසංස්කරණයක් සිද්ධ වුණා. නමුත් රටේ අවාසනාවකට නැවත රාජපක්ෂ පාලන යුගයේදී 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත්තා. ඒ 18 වෙනි සංශෝධනයෙන් නැවත ප්‍රජාතන්ත්‍රවාදී හකුලා දැම්ම ස්වාධීන කොමිෂන් සභාව සම්පූර්ණයෙන්ම අක්‍රීය කරා. එය නැවත වෙනස් කරමින් තමයි අපි 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ පාර්ලිමේන්තුවේ සම්මත කරේ. 19 සම්මත කරගන්න ලැබීම ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් තබපු විශාල ඉදිරි පියවරක්. ඒ 19 වෙනි සංශෝධනයට අනුව තමයි ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම ආරම්භ කරේ. ස්වාධීන කොමිෂන් සභා ආරම්භ පිටවන්න නම් ඒ සඳහා වෙච්ච ව්‍යවස්ථා සභාවත් මුළුමනින්ම ස්වාධීන වෙන්න ඕනි. ඒ නිසා තමයි ව්‍යවස්ථා සභාව පිහිටවීමේදී ඒ ව්‍යවස්ථා සභාවේ සමාජිකත්වය ස්වාධීන විද්වතුන්ගෙන් සම්පූර්ණ විය යුතුයි කියන ස්ථාවරය අපි හිටියේ. එදා ඉතා පැහැදිලිව ව්‍යවස්ථා සභාවේ සමාජික සංඛ්‍යාව 10 දෙනයි. එහි සමාජිකත්වය ගත්තොත් ස්වාධීන කිසිදු දේශපාලන පක්ෂයකට ඍජුව සම්බන්ධ නැති විද්වතුන්ගෙන් සම්පූර්ණ වෙන්න ඕනේ කියන එක තමයි එදා තිබිච්ච කතිකාව. 19 වෙනි සංශෝධනය සඳහා ඉදිරිපත් වෙච්ච කෙටුම්පතේ තිබුණේ එහෙම. නමුත් මේ පාර්ලිමේන්තුවෙන් තමයි විශේෂයෙන්ම දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායම එදා කිව්වේ නෑ ඒ ස්වාධීන පුද්ගලයන්ගෙන් නෙමෙයි මේක සමන්විත වෙන්න ඕනි මන්ත්‍රීවරුන්ගෙන් මේක සමන්විත වෙන්න ඕනි එනිසා මේකට මන්ත්‍රීවරු ඇතුළත් වෙන්න ඕනි. වාස්තුවේ මන්ත්‍රීතුමා අද කිව්වා මේ ව්‍යවස්ථා සභාවේ ස්වාධීනත්වයේ පිළිබඳව මේට ඇමතිවරු පත් වෙලා තියෙනවා විවිධ පක්ෂවල නියෝජිතව පත් වෙලා තියෙනවා කියලා. ඒක සිද්ධ වුණේ ඔබතුමන්ලගේ වැරද්ද. ඔබතුමන්ලා තමයි එදා ඒකට විරුද්ධ වුණේ. ස්වාධීන පුද්ගලයන්ගෙන් ඒක පත් වෙන්න ඕනේ කියන ස්ථාවරය අපි හිටියේ. එදා ඉදිරිපත් වෙච්ච කෙටුම්පතේ තිබුණේ එහෙම. කවුද ඒකට විරුද්ධ වුණේ? ඒකට විරුද්ධ වුණේ ඔබතුමන්ලා. ඔබතුමන්ලා කිව්වේ නෑ මේක සම්පූර්ණයෙන් ස්වාධීන වෙන්න බෑ. ඒකට පාර්ලිමේන්තු නියෝජනයක් තියෙන්න ඕනේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පත් වෙන්න ඕනේ කියලා. ඒ අනුව තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව මේකට සම්බන්ධ වුණේ. ඒ නිසා අද ඒ ව්‍යවස්ථා සභාවේ සංගතිය ගත්තොත් ඒ සංගතියට යම් යම් දේශපාලන මතයන් දරන දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු පත්වලා ඉන්නවනම් ඇමතිවරු පත්වලා ඉන්නවනම් ඒකේ සම්පූර්ණ වගකීම ගන්න ඕනේ ඔබතුමන්ලා එදා ඒකට විරුද්ධ වීම නිසා. එදා විරුද්ධ නොවුනනම් මේ තත්ත්වය වෙනස් කරන්න තිබුණා. අද ඒකේ ඒකට ඇමතිවරු පත්වලා තියෙනවනම් ඒ ඇමතිවරු කියන කෙනා මන්ත්‍රි කෙනෙක්. ඒතර මන්ත්‍රි කෙනෙක් පත්වීමට ඉඩ හැදුවේ ඔබතුමන්ලා. ඒ නිසා තමයි අපි කිව්වේ නෑ මේක ඇමතිවරු මන්ත්‍රීවරු නෙමෙයි ස්වාධීන පුද්ගලයෝ කියන්නේ මේ පාර්ලිමේන්තුවේ පක්ෂවලට අයිති මන්ත්‍රීවරු වෙන්න බෑ කියලා. නමුත් ඒ වැරද්ද දැන් සිද්ධ වෙලා ඉවරයි. ඒ නිසා දැන් එහි සංගතිය තියෙන්නේ කතානායකතුමායි සභාපති අගමැතිතුමා විපක්ෂ නායකවරයා විසින් නම් කරන නියෝජිතෙක් ඒ වගේම ජනාධිපතිවරයා විසින් පත් කරන නියෝජිතෙක් අගමැතිවරයා විසින් පත් කරන නියෝජිතෙක් සහ අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා අයත් නොවන දේශපාලන පක්ෂ නියෝජිතයා. කවුද නියෝජිතයා? ජෝන් සෙබ්‍රත්ද ඇමතිවරයා. මොකද්ද නියෝජනය? එක්සත් ජනතා නිදහස් සන්ධාන. ඒ කියන්නේ ඔබතුමා නියෝජනය කරන පක්ෂේ. එතකොට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයා විදියට ජෝන් සෙබ්‍රත්ද මන්ත්‍රීවරයා ඇමතිවරයා පත් වෙන්නේ ඒ ඔබතුමන්ලාගේ පක්ෂ නියෝජිතයා. ඒ නිසා මේක මේ වැරද්ද සිද්ධ වීමට මේක වැරදි. මේ පක්ෂ නියෝජනය සිද්ධ වෙච්ච එක වැරදි. ඒ නියෝජනය ඇතිවීමට ඉඩ හැදී ඔබතුමන්. ඒක අද තේරුම් ගන්න. දැන් කියලා වැඩක් නැහැ. මේකේ පත්කිරීමේදී දේශපාලන දෘෂ්ටි කෝණයෙන් බලපානවා කියන එක. ඉතා පැහැදිලිව. කවුරු හරි කියනවා නම් දැන් ව්‍යවස්ථා සභාවේ සම්පූර්ණයෙන්ම ස්වාධීනයි කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒක බොරු කතාවක්. ඇයි? එතන ඉන්නේ දේශපාලන පක්ෂ නියෝජිතයෝ. ඉතින් දේශපාලන පක්ෂ නියෝජිතයෝ ඉන්නකොට අනිවාර්යයෙන්ම දේශපාලන දෘෂ්ටි කෝණයක් ඒකට අනිවාර්යෙන් බලපානවා. ඒක වළක්වන්න බෑ. ඒ නිසා ඔබතුමන්ලා ඉතිහාසයේ කරපු වැරද්ද නැවත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය වෙන අවස්ථාවකදීවත් නිවැරදි කරන්න මැදිහත් වෙන්න. නැවත ඒක වෙන්න ඉඩ තියන්න එපා. දැන් වෙලා ඉවරයි. ඒ නිසා ප්‍රමාද වෙලා හරි ඒක තේරුම් ගත්තොත් හොඳයි. ඊළඟට කරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ස්වාධීන කොමිසම් සභාවල එකක් තමයි මේ දැන් ආන්දෝලන ලක්වෙන අල්ලස් කොමිසම. අල්ලස්ව දූෂණ කොමිසමේ ක්‍රියාකාරීත්වය ශක්තිමත් කළ යුතුයි. ඒ ගැන කතා දෙකක් නැහැ. මොකද අපි ජාත්‍යන්තර අල්ලස්ව දූෂණ වළක්වීම සඳහා වෙච්ච ජාත්‍යන්තර සම්මුතියට රටක් විදිහට අස්සම් කරේ 1994. ඒ 94 අපි ඒ සම්මුතියට අස්සම් කරාට පස්සේ තමයි අල්ලස්ව දූෂණ පනත මේ පාර්ලිමේන්තුවේ සම්මත වුණේ 1994. හැබැයි 94 සම්මත වෙලා 94 එවකට හිටපු ජනාධිපතිවරිය ඇතුළු ආණ්ඩුව කිව්වේ එක්සත් ජාතික පක්ෂයේ ඒ පරණ දූෂිතයෝ වංචාකරුවන් ගෙනල්ලා ගෝල්ෆේස් පිටින් ගෙනල්ලා උල තියනවා කියලා. හැබැයි ඒ පනත පාවිච්චි කරලා එහෙම ඒ හොරුන්ට දඬුවම් දුන්නේ නැහැ. අවසානයේදී ඒක තමන්ගේ දේශපාලන තුරුම්පුවක් කරගත්ත විතරයි. ඊට පස්සේ මොකද දුගටම උනේ? මේ පනත තිබුණට මේ පාර්ලිමේන්තුවේ අල්ලස් කොමිසම දිගින් දිගටම අඩපණ කරා බල රහිත කරා. ඒ බල රහිත කිරීමත් එක්ක පහුවේ කාලේ අල්ලස් කොමිසමක් රටේ තියෙනවද නැද්ද කියලාවත් දැනුන්නේ නැහැ, ජනතාවට දැනුන්නේ නැහැ. මොකද කිසි කෙනෙකුට ඒ අල්ලස් කොමිසමෙන් හරියට පැහැදිලිව චෝදනාස ඔප්පු කරලා දැනුවම් දුන්නේ නැහැ. ඒ නිසා මීට කලින් ඔබතුමන් ආණ්ඩුව කරන කාලේ මේ අල්ලස් කොමිසමේ වැටුප් පැඩි කිරීම පිළිබඳ යෝජනාවක් 2012 දී මේ පාර්ලිමේන්තුවට ආවා. ඒ වෙලාවේ මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු අදහස් දැක්වුවා. ශ්‍රේය ඇහුවේ මින් අල්ලස් කොමිසමේ සභාපතිවරු නිදි. එහෙම නිදාගෙන ඉන්න මොකටද මේ වැටුප් පැඩි කරන්නේ? ඉන්ධන දීම නම් මොකටද වැඩි කරන්නේ? ඒ කොමිසමට ඇඳ කොයි කොට්ටකුයි කාමරයකුයි දෙන එක තමයි දැන් වඩාත් උචිත කියලා. එදා තිබුණ තත් ඒක. එදා අල්ලස් කොමිසමේ සභාපතිවරයා බාලපටවිනි මහත්තයාට විරුද්ධව චෝදනා තිබුණා. අපි 2014 ජනවාරි පළවෙනිදා අවුරුද්දේ පළවෙනි දවසේ ඒ කොමිසමේ සභාපතිවරයාගේ ඒ වාහනයක් පාවිච්චි කරපු ඒකේ වෙච්ච වැරද්දට අදාළව ඒ චෝදනාව ඉදිරිපත් කරා. නමුත් පරීක්ෂිසුදු පරීක්ෂණයක් පැවැතුනේ නැහැ. ඒ හරිනම් ඔබතුමන්ලට තිබුණා එතුමාගෙන් ඉල්ලා සිටින්න සදාචාර සම්පන්නව ඒ කොමිසමේ සභාපති ධුරයෙන් తాවකාලිකව ඉල්ලා සිටින්න. ඒ පරීක්ෂණේ පවත්වන්න. පරීක්ෂණේ අවසන් වුණාට පස්සේ නැවත එය නිවැරදි වුණා නම් ඔහුට පුළුවන් තනතුරේ වැඩ බාරගන්න. එහෙම කරන්න තිබුණා. හැබැයි එහෙම කරේ නැහැ. එදා අල්ලස් කොමිසම් පාවිච්චි කරේ තමන්ගේ දේශපාලන අතකොළුවක් විදිහට. තමන්ගේ ආණ්ඩුවේ කට්ටියව නිදහස් කරන් ඒට එයට තිබිච්ච චෝදනාවලින් නිදහස් කරගන්නාද ඒක එදා පාවිච්චි කරා. එසේ ඒක වෙනස් වෙන්න ඕනි. ඒක වෙනස් වෙන්න ඕනි කියනකොට ඒක වචනේ පරිසමාප්තාර්ථයෙන් වෙනස් වෙන්නත් ඕනි. ඒකයි දැන් රටේ ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා. අදත් අල්ලස් කොමිසමේ ක්‍රියාකාරීත්වය ඒ විදිහටම අපක්ෂපාතීව සිද්ධ වෙනවද කියන ප්‍රශ්නාර්ථය තියෙනවා. රංජන රාමනායක ඇමතිතුමා කිව්වා ආණ්ඩුවේ ඇමතිවරුන්ට තියෙන චෝදනා පිළිබඳව විභාග කරනවා. හැබැයි මේකේ ගේට්ටු දෙකක් දොරවල් ගේට්ටු දෙකක් තියෙනවා. ඉස්සරහ දොරෙන් යනකොට මාධ්‍යවේදීන් ඒවා කැමරා කරනවා. හැබැයි අපේ ආණ්ඩුවේ කට්ටිය යනකොට ඒ කට්ටිය එළියට යන්නේ ඇතුල් වෙන්නේ පිටිපස්සේ දොරෙන්. මම දැනගන්න කැමති ඔබතුමාගේ කවුද පිටිපස්සේ දොරෙන් ගියේ? කවුද ආණ්ඩුවේ ඇමතිවරු අල්ලස් කොමිසමේ පිටිපස්සේ දොරෙන් ගිහිල්ලා හැංගිලා හොරෙන් ගිය කට්ටිය?
එතුමාගේ පක්ෂය ඉතාම බාරදූර ප්‍රශංසනීය කාර්යභාරයක් කරන වසන් සමරසිංහ මහත්මයාට මෙවැනි ස්තුතිය පුද කරන්න ඕනේ. අල්ලස්සා දූෂණ කොමිසම සභාව වෙනුවෙන් මම නිරන්තරයෙන්ම ගරු කරන මන්ත්‍රීවරයෙක්. මේ ගේට්ටු දෙක ගැන ප්‍රශ්නය ඇහුවේ, ඇත්තෙන්ම ගේට්ටු දෙකක් තියෙනවා. මාධ්‍යවේදීන් යන්නේ එක ගේට්ටුවකට, ඉස්සරහ ගේට්ටුව විතරයි. පස්සේ ගේට්ටුවෙන් ගිය අපේ ආණ්ඩුවේ ඇමතිවරුත් ඉන්නවා. අනු කුමාර දිසානායක මහත්මයා ඇහුවා, මන්ත්‍රීතුමා ඇහුවා නම කවුද කියලා. පොන්නි සම්බා ටොන් ගානක ප්‍රශ්නයක් වෙනුවෙන් රිසාඩ් බදුතින් ඇමතිවරයාව ගෙන්නුව අවස්ථාවක් තිබුණා කියලා මම මේ අවස්ථාවේ කියනවා.
පස්සේ දොරෙන්ද ගියේ? නැවතත් ඔබතුමා කරන්නේ මේ මන්ත්‍රීවරුන්ගේ නම් සඳහන්
කරමින් කවුද අපේ
අවස්ථාවක් දෙන්නේ
කියලා. මේක වැරදි අර්ථකථනයක්.
ඔබතුමා අපේ කතා කරන්න හොඳයි.
විජේ සර් නියෝජ්‍ය
කතානායකතුමා නෑ, මම මේ අවස්ථාවේ ඕඩර් ප්ලීස් ඕඩර් ගරු ලකි යවද
මත කරු නියෝජ්‍ය කතානායක තුමනි, ඉතා වැදගත්
ඕඩර් ප්ලීස්.
ගරු මන්තුමා කතා කරන්න.
ගරු මුලාසල ආරෝඪ මන්ත්‍රීතුමනි, එතුමා ඉතා පැහැදිලිව කිව්වා එක ඇමතිවරයෙක් තමයි පස්ස දොරෙන් ගිහිල්ලා ගියේ කියලා. අපිට දැන් තියෙන ප්‍රශ්නේ තමයි ඉතුරු ඇමතිවරු පස්ස දොරෙන් නිදහස් වුණාද? එහෙනම් කවුද ඉතුරු කට්ටිය? දැන් ගොඩක් ඇමතිවරුන්ට චෝදනා තියෙනවනේ ආණ්ඩුවේ ඇමතිවරුන්ට. ඉතුරු එක්කෙනෙක්ගේ නම ඔබතුමා කිව්වා. මන් දන්නේ එතුමා පස්ස දොරෙන්ද ගියේ කියලා. එතුමාගෙන් තමයි අහන්න ඕනේ. මාධ්‍ය වේදින් දැනගන්න ඕනේ. ඔන්න මාධ්‍ය වේදිට හොරෙන් පස්ස දොරෙන් එක ඇමතිවරෙක් පැනලා ගිහිල්ලා තියෙනවා. හැබැයි ඒ දෙකෙන්ම නොකිපෙතිස ඒ අන්න ඒක තමයි ප්‍රශ්නේ. ඒ නිසා ජනතාව තුළ දැනට සැකයක් තියෙනවා, අවිශ්වාසයක් තියෙනවා, විශ්වාසෙ බිඳ වැටීමක් තියෙනවා. මේ ආණ්ඩු පක්ෂයේ ඇමතිවරු සම්බන්ධයෙන් තියෙන චෝදනා විභාග කරෙන්නේ නැහැ. ඒව පස්සට දාලා ඒව කල් යනවා. මේ ආණ්ඩුවේ දැනට ඉන්න ඇමතිවරු කීප දෙනෙකුටම චෝදනාවක් තියෙනවා. ඒ චෝදනාවක් විභාග වෙන්න ඕනේ. ඒතර අල්ලස් කොමිසමේ ක්‍රියාකාරීත්වය සාධාරණයි කියලා, අපක්ෂපාතී කියලා ජනතාවට තහවුරු වෙන්නේ එහෙම පරීක්ෂණයක් ගියොත් පමණයි. ඒ නිසා රජයේ ඇමතිවරු පස ගෙට්ටුවෙන් එළියට යණ්ඩයි, විපක්ෂ කට්ටිය හෝ වෙනත් අය ඉස්සරහ ගෙට්ටුවෙන් යන සම්ප්‍රදාය වෙනස් වෙන්න ඕනේ. එහෙමනම් අල්ලස් කොමිසමට කොමිසමෙන් අපි ඉල්ලීමක් කරන්න ඕනේ, කරුණාකරලා පස ගෙට්ටුව වහන්න. මොකද මාධ්‍යවේදීන්ට එක ගෙට්ටුවක් තියන්න, පස්ස දොරෙන් එන්න හොරෙන් එන්න ගෙට්ටුවක් ඕනේ නැහැ නේ. පස්ස ගෙට්ටු වහන්න, පස්ස ගෙට්ටු වහලා ඉස්ස එක ගෙට්ටුවක් තියන්න. එතකොට ආණ්ඩු පක්ෂේ විපක්ෂ කට්ටියට පස්ස දොරෙන් රිංගල යන්න හම් වෙන්නේ නැහැ. ඉස්සර පස්ස දොරෙන් රිංගල ගිය ක්‍රමේ පස්ස එක දොරක් තියන්නව ලේසි වැඩේ.
එක දොරක් තියන්නකෝ.
කැමරා දෙකක් ඕනේ නැණි. අය මොකටද ඔකට ඔච්චර වීදම් කරන්නේ? එක ගෙට්ටුවක් වහන්න අවශ්‍ය නැණි. ගෙට්ටුවෙන් ඇතුල් වෙන්න පුළුවන්, එකෙන් එළියට එන්න පුළුවන්. ඒතර කාටවත් හැංගෙන්න බෑ, තදබදයකුත් නැහැ. එනිසා කොමිසමෙන් අපි ඉල්ලීමක් කරනවා. දැන් මේ වැටුප් වැඩි කරලා, පහසුකම් වැඩි කරලා, ශක්තිමත් කරද්දි ඔය ගෙට්ටුව වහලා ඕනනම් ගෙට්ටුව ඉස්සරහ ගෙට්ටුව පොඩක් පළල් කරන්න. දැන් කට්ටිය වැඩිනේ. කට්ටිය එන ප්‍රමාණය වැඩි නම් ඒක ගේට්ටුවට දරා ගන්න බැරි නම්, තදවදේ නම් ගේට්ටුව ටිකක් කොරනම් තාප්පේ පොඩ්ඩක් කඩලා ලොකු ගේට්ටුවක් දාලා මාධ්‍ය වේදින්ට ඒ හැමෝම ඡායාරූපගත කරන්න පුළුවන් තත්ත්වයක් ඇති කරන්න. හැබැයි දැනට තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයි. ආණ්ඩුවේ ඇමතිවරු සම්බන්ධයෙන් පරීක්ෂණ හෝ ඒ විභාගය හරියාකාරව සිද්ධ වෙන්නේ නැහැ. ඒක පස්සට යන. ඒ පස්සට යාම නිසා මේ අපක්ෂපාතී බව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඒක වෙනස් කළ යුතුයි. ඒක වෙනස් කරමින් අල්ලස් කොමිසම මීට වඩා ශක්තිමත් කරන්න. ඒ පනතේ යම් යම් දුර්වලතා තියෙනවා, අඩුපාඩු තියෙනවා, යල් පැනගිය වගන්ති තියෙනවා, ඒවා වෙනස් විය යුතුයි. ඒව නැවත ශක්තිමත් තැනකට ගෙනල්ලා එහි පහසුකම් පිළිබඳව කිසිදු තර්කයක් නැහැ වැඩි කරන්න ඕනේ. ටයිප් රයිටර් වලින් තමයි තවමත් ප්‍රින්ට් පෞගිය කාලේ එතන මුද්‍රණ කටයුතු සිද්ධ වුණේ. දැන් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. නමුත් තවමත් පහසුකම් නැහැ. එසේ ඒ පහසුකම් වැඩි කරන්න ඕනේ. ඒකෙදි අධ්‍යක්ෂ ජෙනරාල් වරියගේ පමණක් නෙමෙයි, ඒ සමස්ත ආයතනයම ශක්තිමත් කරන්න. එහි නිලධාරීන්ට විශේෂ පුහුණුවක් ලබා දෙන්න. එහි විමර්ශන නිලධාරීන් වඩා ශක්තිමත් කිරීම සඳහා විශේෂ පුහුණු ලබා දීම, පාඨමාලා, එවැනි දේවල් හඳුන්වාද ඒවට මුදල් ප්‍රතිපාදනයෙන් කරන්න. ඒ වගේම ඒ නිලධාරීන්ගේ සේවා ඇගීමේ ක්‍රමයක් තියෙනවා. ඔවුන් පරීක්ෂණ හොඳට මෙහෙවලා ඒ යම් යම් දේවල් හොයාගෙන ඒ නඩු කටයුතු වලට මැදිහත් වෙනකොට ඒ නිලධාරීන්ගේ ඇගීමට ලක් කිරීමක් තියෙනවා. ඒ සඳහා වෙච්ච අමතර දීමනා, අමතර පහසුකම් දීමනා ලබා දෙනවා. එතකොට තමයි නිලධාරීන් ධෛර්යමත් වෙන්නේ, උනන්දු වෙන්නේ. මේක අනතුරුදායක රැකියාවක්. ඒ අනතුරු බිඳගෙන අභියෝග ජයගෙන වඩාත් සාර්ථකව පරීක්ෂණ කරන්නේ ඇගීමේ ක්‍රියාවලියක් තිබුණොත්, එයට යම් සහතික ලබා දීමක් කරොත්, සේවය ඇගීමක් ලක් කරොත් පමණයි. එනිසා අල්ලස් හෝ දූෂණ කොමිසම ශක්තිමත් කරනවා කියන්නේ කොමසාරිස්වරයගේ වැටුප් වැඩි කිරීම පමණක් විය යුතු නැහැ. සමස්ත ආයතනයම ශක්තිමත් විය යුතුයි. දැන් මෙතන ඔබතුමාලා ඉදිරිපත් කරලා තියෙනවා කොමසාරිස්තුමීගේ නමින්ම මේ වැඩි කිරීම. මම හිතන්නේ එහෙම නෙමෙයි වෙන්න ඕනේ. පනතේ තියෙන අධ්‍යක්ෂකවරයාගේ වැටුප පාර්ලිමේන්තුව විසින් තීරණය කරන්න. සර් දිල්රුක්ෂ ඩෑස් වික්‍රමසිංහ කියන අධ්‍යක්ෂ ජෙනරාල් වරියගේ නෙමෙයි, අධ්‍යක්ෂ ජෙනරාල් කියන තනතුරේ වැටුප් වැඩි වීම, දීමනා වැඩි වීම. ඒක තමයි විය යුතු වෙන්නේ. ඔබතුමාලා ගෙනල්ලා තියෙන යෝජනාව තියෙන්නේ නිශ්චිතව එම නමට. එහෙම නෙමෙයි කවුරු මේ ධූරයට පත් වුණත්, ඒක පත් වෙන ඕනම පුද්ගලයෙකුට කාන්තාවකට ඒ ලැබීම් ලැබිය යුතු, ඒ ශක්තිය ලැබිය යුතුයි. එනිසා ඒ තනතුර විතරක්ම නෙමෙයි, ඒ තනතුරටත් අනිකුත් සියලු තනතුරටත් ඒ හා සමානව ශක්තිමත්වීමේ දීමනා ලබා දීමක් සිද්ධ විය යුතුයි සහ සමස්ත වශයෙන් මුළු ආයතනයම ශක්තිමත් විය යුතුයි කියන එක මා මතක් කරනවා. ඒ වගේම කරුණු යුතුය කතානා එකමනේ මේ ස්වාධීන කොමිෂන් වල ප්‍රධාන තවත් වැදගත්ම එකක් තමයි ස්වාධීන විගණන කොමිෂම. විගණන කොමිෂම ක්‍රියාත්මක වෙන්න නම් විගණන පනත සම්මත වෙන්න ඕනි. විගණන පනත පහුගිය දවස්වල සම්පාදනය වුණා. ඒ තාමත් ශක්තිමත් පනතක්. ඒ විගණන පනත අනුව යම්කිසි රජයේ නිලධාරියෙක් යම්කිසි නාස්තියක් වංචාවක් කරා නම් ඒ නිලධාරියාගෙන් පෞද්ගලිකව අය කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අද ඒකට මොකද වෙලා තියෙන්නේ? ඒක අද පස්සට යනවා. හැබැයි ඔබතුමන්ල පොරොන්දු වුණා. අර දින 100 වැඩසටහනක් පොරොන්දු වුණා විගණන පනත දින 100 ඇතුළත කියනවා. නමුත් අද වෙනකන් නෑ අවුරුද්දයි මාස 9ක් ගිහිල්ලා තියෙනවා. විගණන පනත පරක් වෙන්නේ ඇයි? අපි දන්නවා ඉතාල පැහැදිලිව රජයේ සමහර ඇමතිවරු මේකට කැමති නෑ. ඒ වගේම සමහර නිලධාරිකන් හැමෝම නෙමෙයි සමහර නිලධාරි කණ්ඩායමක් මේකට කැමති නෑ. ඇයි? මේකෙන් ඇමතිවරු සහ නිලධාරීන්ව විගණනය කිරීමෙන් පස්සේ දඬුවම් ලබා දීමේ බලයකුත් එකට එනවා. විගණනාධිපතිවරයාගේ සහ විගණනාධිපති දෙපාර්තමේන්තුවේ ඒ කොමිසමේ බලය ශක්තිමත් වෙනවා. හැබැයි ඔබතුමන්ලා ඒකට ඒක සම්මත කරන්නේ නැහැ. ඒක පස්සට දාලා තියෙනවා. අද විගණන නිලධාරීන්ට සිද්ධ වෙලා තියෙනවා පාරවල් ගන්න ගිහලා උද්ඝෝෂණය කරන්න. ඇයි මේ උද්ඝෝෂණය කරන්නේ? පනත ශක්තිමත් කරන්න. දැන් කොමිසමක් තියෙනවා. විගණන කොමිසමක් තියෙනවා. ඒ කොමිසම පත් කරලා තියෙනවා. අපි අද වැටුපුත් වැඩි කරනවා. ඒ දීමනාසය වැටුපුත් දෙනවා. හැබැයි කොමිසම ක්‍රියාත්මක නැහැ. කොමිසම ක්‍රියාත්මක වෙන්න නීතියක් නැහැ. පනත සම්මත වෙලා නැහැ. ඒතර අපරාධේ අපි කොමිසමේ කොමිසමට නිලධාරීන් පත් කරලා සමාජිකයෝ පත් කරලා එයට වැටුප් දෙනවා. එයට දීමනා දෙනවා. වාහන දෙනවා. හැබැයි එයට ක්‍රියාත්මක වෙන්න නීතියක් නැහැ. ඒ නිසා වහම අපි ඒ කොමිසමට අනුව ක්‍රියාත්මක වෙන්න නම් පනත ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉස්සෙල්ලාම විගණනය වෙන්න පුළුවන් කොතනද?
මන්ත්‍රීමා කාලය අවසන්යි.
කොමිසමේ ක්‍රියාකාරීත්වය සම්බන්ධ විගණන පරීක්ෂණයක් ඉල්ල. ඇයි? කොමිසමේ අයට වැටුප් දීලා තියෙනවා, දීමනා දීලා තියෙනවා, කරපු දෙයක් නැහැ. නීතියක් නැහැ, පනතක් නැහැ. පළවෙනි විගණන වාර්තාව කොමිසම සම්බන්ධයෙන්. ඒ නිසා මේක වළක්වන්න නම් වහම මේ පනත සම්මත කරගත යුතු වෙනවා, සම්මත කරලා ක්‍රියාත්මක කර යුතු වෙනවා. ඒ අර්ථයෙන් මේ කොමිෂන් ස්වාධීන කොමිෂන් සභාව ශක්තිමත් කරන්න ඔබතුමන්ලා 19 සංශෝධනය කරලා සම්මත කරාට විතරක් මදි. ඊට අවශ්‍ය කරන ප්‍රායෝගික මැදිහත් වීම කරන්න ඕනි. විශේෂයෙන්ම අල්ලස් කොමිෂම සහ විගණන සේවා කොමිෂම ක්‍රියාත්මක කරන්න, බලාත්මක කරන්න වහම පියවර ගත යුතුයි කියන ස්ථාවරේ සඳහන් කරමින් මා නතර වෙමි.
කරු රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යතුමා.
මූල ආසනාරූඪ මන්ත්‍රීතුමනි, අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වලිගේ වැටුප් සහ දීමනා ප්‍රතිශෝධනය කිරීමේ පනතට කතා කරමින් ලැබීම, ඒ විෂය ගැන කතා කරමින් ලැබීම මගේ යුතුකමක් කියා මා සිතනවා. ඒ වගේම 2015 ජනවාරි 8 ලැබූ ඓතිහාසික ජයග්‍රහණය, 162 මාර්ග ජනතාවගේ ගින් ලැබූ ඓතිහාසික ජයග්‍රහණේ අපේ මූලික තේමා වුණේ මේ අල්ලස්සා දූෂණ කොමිසම ශක්තිමත් කරලා, එහෙට අලුත් ජෙනරාල්වරියක් සහ සභාපතිවරයෙක් පත් කරලා, එය ශක්තිමත් කොට මේ රට විනාශ කරපු හොරු ටික මංකොල්ලකරුවන් අපරාධකරුවන් අල්ලලා ඒවා ජනසතු කිරීම තමයි අපේ ප්‍රධාන සටන් පාඨය වුණේ. ඒ හින්දා අපි ඒකට බැඳී සිටිනවා. මේක කිසිම දඩයමක් පලිගැනීමක් නොව මෙය තනිකරම ඡන්ද පොරොන්දුවක් ඉෂ්ට කිරීමක් කියන එක මුලින්ම මතක් කරන්න කැමතියි. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, පසුගිය රජයන් බලයට ආවේ දූෂණය පිටු දකින්නවා කියා. පසුගිය රජයන් වේදිකාවේ පොළවේ අතදිවා දිවුරමින් කියා හිටියේ අනිවාර්යයෙන්ම මේ දූෂිතයන් ගෝල්ෆේස් පිට්ටනියට ගෙනල්ලා එල්ලලා ගහනවා, මේ සියලුම නඩු හරියට කරනවා, මේ මුදල් ජනසතු කරනවා, මේ ඉඩම් සියලු දේපල රාජතන්ත්‍රික කරනවා කියලා තමයි පොරොන්දු වුණේ. නමුත් මට මතකයි චම්පික රණවක ඇමතිවරයා එක් අවස්ථාවක කියූ කතාවක්. එතුමා කිව්ව බොහොම පැහැදිලිව, පහුගිය රජයන් මේ දූෂිතයන් අල්ලනවා කියලා කළේ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනිය වරක් තමන්ගේ දරුවන් විදුහල්ට දාගන්න ආපු, විදුහල් ලබා ගන්න ආපු මව්පියන්ගෙන් තේ බොන පීරිසි කූට්ටම් සෙට් එකක් ලබාගත්තා කියලා ඇයව අත්අඩංගුවට ගත්ත හේතුව ඇර පෙනෙන දැනෙන හොරෙක්ව අල්ලසක් ගත්තයි කියලා අත්අඩංගුවට ගන්න පහුගිය රජයන්වලට බැරි වුණා. ඉතින් මේක තමයි ඉතිහාසයේ අල්ලස්සා දූෂණ කොමිසමේ කාර්යභාරය වෙලා තිබුණේ. කොටිම කිව්වොත් අපේ ජේවීපී පක්ෂයට මේ අවස්ථාවේ ක්‍රෙඩිට් එක යන්න ඕන. වසන්ත සමරසිංහ, අනුරු කුමාර දිසානායක ඇතුළු අනිකු අපේ සුනිල් හඳුන්නෙත්තේ, විජිත හේරත් මේ අය තමයි වැඩිපුරම අල්ලස්සා දූෂණ කොමිසමට ගිහිල්ලා ඇවන්ගාඩ් සිද්ධි ගැන, ලෝක හොරු ගැන මේ කෝටි ගණන් වත්කම් බැරකම් ෆයිල් හංගලා මේ පාර්ලිමේන්තුවට සමහර විට කුලි රතවලින් ආපු අය අද නැව් අරන් තියෙනවා, චොපර් අරන් තියෙනවා, ගුවන් යානා පුහුණු කරන පාසල්වල අයිතිකාරය වෙලා තියෙනවා, ඩුබායිවල ගෙවල් තියෙනවා, ඔස්ට්‍රේලියාවේ ඇපල් වතු තියෙනවා. ඒ අය වදිහට ධනවත් වුණු පිරිසක් තමයි මේ අද පාර්ලිමේන්තුවේ සාමාන්‍ය රැකියාවල නිරතු වෙලා ආපු අය අද පත් වෙලා තියෙන තත්ත්වේ. මේ වගේන හොයන්න තමයි අපි අල්ලස්සා දූෂණ කොමිසම මේ වගේ බලවත් කළේ. ඉතින් මම කියන්නේ මේක ජනතාවගේ අභිලාෂයක්. ජනතාව බලන් හිටියේ මෙවැනි ශක්තියක්, ශක්තිමත් ජනරාල්වරියක්. අර වාසුදේව මහත්මයා මට චෝදනා කළා ජකඩ ගැහණිය කියලා කිව්වයි කියලා දිල්ලුක් ශ්‍රී වික්‍රමසිංහට. මම තවමත් ඒ කතාව කියනවා, මං ඉල්ලාස් කරගන්නේ මෙවැනි ජනරාල්වරියක් මේ ඉතිහාසයේ මේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ ජනරාල්වරිය විදියට කවදාවත් පත් වෙලා තිබුණේ නැහැ. එතුමියට විතරයි කොන්ද පණ තිබුණේ අර ඇවන්ගාඩ් සභාපතිවරුන්ව, ඒ හිටපු පාලිත ප්‍රනාණ්ඩුව නීතිපතිලව අත්අඩංගුවට ගන්න. එයාට විතරයි කොන්ද පණ තිබුණේ මහා ලොකු කැබිනට් ඇමතිවරුව අත්අඩංගුවට ගන්නට. ඒ ශක්තිය ගැහැණියක් වෙලක් තිබුණා. අප්පා, අපි පහුගිය ටිකේ මූලාසනාරුවට මන්ත්‍රීතුමනි, අපි බැංකිමුන් මහත්මයාගේ හිල්ටන් හෝටලේ මීටින් එකට සම්බන්ධ වුණා. එතුව බොහොම පැහැදිලිව කිව්වා ලංකාවේ දේශපාලනේ කාන්තාවන්ගේ සහභාගිත්වය ඉතාම අඩු වෙලා තියෙනවා. කාන්තාවන් ඉදිරියට එන්න ඕනේ, කාන්තාවන් නායකත්වයට පත් වෙන්න ඕනේ කියලා. ඇත්තෙන්ම මේ කාන්තාවන් වීරත්වයට පත් වුණු මේ කාලේ වීරවරයක් හැටියට ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අනිත් කාන්තාවන් ගැන මම වචනයක් කියන්න ඕනේ. ඉතාම හොඳ ඍජු අනිත් කොන්ද පණ නැති විනිසුරුවරයන්ට නැති හොන්දක් තිබුණු පද්මිනි එන් රණවක ගුණතිලක වැනි විනිසුරු ඔරියන්ටත් මම මේ අවස්ථාවේ මගේ ගෞරවය පුදු කරන්න කැමති. ඒ වගේම ලංකා ජයරත්න කියන විනිසුරුවරයටත් මම මගේ හිසනම ආචාර කරන්න කැමති. නමුත් මෙච්චර මේ මහන්සි වෙලා මේ ජෙනරාල්වරිය මේ හොරුන් අල්ලලා නීතිය ඉදිරියට ගෙනිච්චම මොකද්ද කරන්නේ? ඉන්න විනිසුරුවරු සමහර අය ඒ අයට අපදෙනවා, මහරෑ අපදෙනවා, සමහර විට පෝය දවස්වලට අපදෙනවා. මහරෑ කියලා චේම්බර් එකේ හම්බුනම අපදුන්න අවස්ථා තියෙනවා. ඉතින් මේවා තමයි ලංකාවේ ජනතාව දැනගන්න ඕනේ. මම මේක අහන් ඉන්න ලංකාවේ ජනතාවගෙන් ඉල්ලා හිටිනවා, මේ හොරුන්ට විරුද්ධව අපි සටන් කරන්න යද්දී වැඩියම කෑ ගහන්නේ, වැඩියම කේන්තියන්නේ මොකක් හරි හොරකමකට සම්බන්ධ අය. මම දැක්ක දැන් මට ඉස්සලා කතා කරපු සමහර මන්ත්‍රීවරු කතා කරද්දි මේකට බොහෝම කේන්තියෙන් හොරු ටික කෑ ගහනවා. ඒ කෑ ගහන්නේයි මම මේ අවස්ථාවේදී බොහොම ප්‍රශංසා කරන්න කැමති අපේ බන්දුල ගුණවර්ධන මෙතන හිටියේ නැති වුණත් අපේ මන්ත්‍රීතුමාට. එතුමාට මේ අල්ලස්සා දූෂණ කොමිසමේ එතුමා පිළිබඳව චෝදනාවක් ආවා. එතකොට මොකද්ද එතුමා කළේ? ඍජු බොහොම කෙලින් මන්ත්‍රීවරයෙක් හැටියට එතුමා ගියා අල්ලස්සා දූෂණ කොමිසමට. එතුමා ගිහිල්ලා කිව්වා මගේ පරීක්ෂණය ඉක්මන් කරන්න, මෙන්න මට විරුද්ධව චෝදනාවක් තියෙනවා, මගේ පූර්ණ සහයෝගය තියෙනවා මගේ පරීක්ෂණය ඉදිරියට ගෙනියන්නට, මං කවදද එන්න ඕනේ, මට ඉක්මන් දින දෙන්න, මගේ මොනවද ලිපිලේඛන ඕන කියලා එතුමා කිව්වා. මගේ පරීක්ෂණය ඉක්මන් කරලා විජහට පවත්වන් යන්න කියලා එතුමා තමුගේ පූර්ණ සහයෝගය දිල්රුක් ශ්‍රී වික්‍රමසිංහ මැතිණියට වගේම අල්ලස් දූෂණ කොමිසමට එතුමා සහයෝගය දෙන්න ඉදිරිපත් වුණා. එහෙම තමයි එතුමා වැඩ කළේ. නමුත් අනිත් අය මොනවද කළේ? තමුන්ට චෝදනා එද්දි එතන උද්ඝෝෂණ පැවැත්තුවා, එතන කෑ ගැහුවා. එතකොට මේ පොදු විපක්ෂයේ කියාගන්න අයගේ මත දෙකක්, බන්දුළු ගුණවර්ධන මහත්තයා කියනවා අල්ලස්සා දූෂණ කොමිසමේ මගේ පරීක්ෂණ ඉක්මන් කරන්න කියලා. සමහරු කියනවා මට පරීක්ෂණ තිබ්බොත් එහෙම අපි මේක ඉස්සරහා ජවුසන් නටනවා කියලා උද්ඝෝෂණ තියෙනවා. පහුගිය ටිකේ අපි බලමු, පහුගිය ටිකේ බාලපඩමැති මහත්තයා හිටියා. බාලපඩමැති මහත්තයා සභාපති වෙලා ඉදදී මොකද වුනේ? ඒ මේ හිටින් මෙතන මන්ත්‍රීවරයෙක් ඉන්නවා, ඒ මන්ත්‍රීවරයා නෑ, ඒ මන්ත්‍රීවරයාට ආවා චෝදනාවක්. මොකද්ද? 2002 ඉඳලා 2004-06 ඇතුළත කාලය ඇතුළත තමුගේ වත්කම් බැරකම් ඉදිරිපත් කළේ නෑ කියලා. මොකද්ද උනේ? මූලාසන නඩුවට මන්ත්‍රීතුමනි, එතුමාට හරියටම එන්න කියන දවසේ එතුමාට ණයෙක් ගහනවා. එතුමා මෙඩිකල් එකක් කියනවා මට ණයෙක් ගැහුවයි කියලා. ඊට පස්සේ අනිත් දවසේ එතුමාට පලා පොළගෙක් ගහනවා. ඊට පස්සේ එයා කියනවා අද මට පලා පොළගෙක් ගැහුවා මෙන්න මෙඩිකල් එක කියලා. ඊට පස්සේ අනිත් දවස් දාපුවම එයාට කුණ කටුවෙක් ගහනවා. ඉතින් මෙහෙම තමයි අල්ලස්සෝ දූෂණ කොමිසමේ වැඩ ඒ කාලේ බාලපඩිපති මහත්තයා යටතේ සිද්ධ වුණේ. ඉතින් අපේ කාලේ එහෙම වුණේ නැහැ. අපේ කාලේ මේ පොදු විපක්ෂය චෝදනා කරන්නේ වැඩියෙන් අල්ලනවා කියලා, හොරුන්ව වැඩියෙන් අල්ලනවා කියලා. මම කියන්නේ පොදු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මේ ඔබතුමාලා කියන දේ තමයි ඔන්චිල්ලාව මේ පැත්තට යව්වම ආයේ මේ පැත්තට එනවා කියලා. අපි කවදාවත් ගරු මන්ත්‍රීතුමනි බලෙන් ඔළුව ඉදිමෝ ගන්නෙ නැහැ. බලය සදාකාලික නැහැ. මීට වඩා බල සම්පන්න යුද්ධේ නිමා කළාය කිව්වෝ ඒ මහා විරුවාවත් අවුරුදු දෙකකට ඉස්සෙල්ලා ලංකාවේ ජනතාව ගෙදර ඇරියා ඔහුසා ඔහු වටේ ඉන්න අය හොරකම් කෙරුවා කියලා. ඒ හින්දා අපි පව් කළොත්, අපි හොරකම් කළොත් මේව අහන් ඉන්න ජනතාව අපේ අපිව ගෙදර අරින දවසක් වැඩි ඈතක නැහැ. අපි පව් කළොත්, අපි හොරකම් කළොත්. ඒ හින්දා කවදාවත් ජෙනරාල්වරියව ගෙදර අරින්න එපා. මේ අල්ලස්සා දූෂණ කොමිසම අකර්මණ්‍ය කරන්න එපා කියන ඉල්ලීම තමයි මම පොදු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා හිටින්නේ. මොකද මේක ශක්තිමත් කරන්න අපේ හොරකම් කරන්න බලන් ඉන්න අය ඉන්නව නේද? දැන් මේ සෙට් වෙලා ඉන්නවනේ හොරකම් කරන්න. ඒ අය පව බය වෙනවා. ඒ අය බය වෙනවා අපි හොරකම් කළොත් අපිටත් මේ වගේම හැමදාම යන්න වෙයි අල්ලස්සෝ දූෂණ කොමිසමට. අපිට FCID යන්න වෙයි. අපිට මාංචු දාගෙන අර විජේ කුමාරතුංග මහත්තයා ජයපඩ අපටයි එකේ ආවාගේ මෙහෙම යන්න වෙයි. ඒ හින්දා ඒ අයව අධෛර්යමත් කරන්නට මේ අල්ලස්සෝ දූෂණ කොමිසම ශක්තිමත් කරන්න, මේ අයගේ වැටු වැඩි කරන්න, මේ අයට දැඩි ආරක්ෂාවක් දෙන්න, කොමිෂනරු වැඩි සභාපතිවරයාට ශක්තිමත් කරන්න, වැටු වැඩි කරන්න අවශ්‍ය ප්‍රතිපාදන රෙකෝඩින් ෆැසිලිටීස් එතකොට අවශ්‍ය දීමනා දීලා අවශ්‍ය ඉඩ පහසුකම් දීලා මේ බිල්ඩින් එක මේ ගොඩනැගිල්ල තවත් ලොකු කරලා මං කියන්නේ ශක්තිමත් කරන්න. මොකද මේ රට බේරගන්න නම් ඉස්සරහට හොරකම් කරන්න ඉන්න අය, ඉස්සරහට හොරකම් කරන ඉන්න අයවත් අධෛර්ය වෙන්න මේ ආයතන ශක්තිමත් කරන්න ඕනේ. මොකද පහුගිය ටිකේ හිටිය සභාපතිවරයාටත් JVP පක්ෂෙන් මේ නඩුවක් ගොනු කරා පැමිණිලා දැම්මා ටොයටා කොරොල්ලා වාහනයක් ලබා ගත්තයි කියලා. ඉතින් මෙහෙමයි මේ හිටපු සභාපතිවරුන්ට චෝදනා වැටුනේ. අපි දැන් මේ අය කියනවා අපි අනිත්‍යව දඩයන් කරනවලු, පොදු විපක්ෂයව දඩයන් කරනවලු. ඒක බොහොම පැහැදිලි උත්තරේ. මං ඉස්සල්ලත් කිව්වා වගේ මේකේ තියෙනවා ගේට්ටු දෙකක් තියෙනවා. එක පළවෙනි ගේට්ටුව ළඟ මුරකාවල් දාගෙන මාධ්‍යවේදීන් ඉන්නවා. මේ මාධ්‍යවේදීන් ඉන්න හින්දා මං කියන්නේ මෙතන ගේට්ටු දෙක තුනක් තියෙනවා. මේ ගේට්ටු දෙක තුනෙන් මේ අපේ ඇමතිවරු අපේ මන්ත්‍රීවරුත් අල්ලස්සෝ දූෂණ කොමිසමට ගෙන්නනවා, කට උත්තර දෙනවා. ඉතින් අපි නම් යන්නේ පැමිණිලි දාන්න. මම මේ පැමිණිලි දාද්දී මම වෙනසක් ඇති කරන්නේ නැහැ කියලා ලංකාවේ ජනතාව දන්නවා. මම නම් කියන්නේ මම කියන කතා හැන්සාඩ් එකෙන් අයින් කරන්න කියලා කවදාවත් මම කියන්නේ නැහැ. මොකද හැන්සාඩ් එකෙන් අයින් කරුවා කියලා වැඩක් වෙන්නේ නැහැ. ගරු මූලාසන අඩුවට මන්ත්‍රීතුමනි, මොකද මේක POTV හරහා හැමතැනම ලෝකෙ වටේ විකාශනය වෙලා ඉවරයි. මගේ ඕන මුළු කතාවම හැන්සාඩ් එකෙන් අයින් කරන්න මම නම් කියනවා. මට මගේ එක අයින් කරත් කවන්නේ නැහැ. මොකද POTV හරහා සියලු දෙනා ගෙවල් බලන, එයා CD ගත වෙලා ලෝක හැමතැනම සමාජ ගත වෙලා ඉවරයි. ඒ හින්දා මම කියන්නේ මේ හොරුන්ව ජනතාවට අනාවරණය කළ යුතුයි. අපි කවදාවත් අල්ලස්සෝ දූෂණ කොමිසමට මගේ මිත්‍ර වාසුදේව මන්ත්‍රීතුමාගේ නමක් දැම්මේ නැහැ. මමත් නම් ලිස්ට් එකක් ගිහින් දුන්නා පහුගිය ටිකේ. ඒ නම් ලිස්ට් එකේ පක්ෂ විපක්ෂ අපේ පක්ෂ සියලු දෙනාගේ නම් තියෙනවා. ඒ මම එහෙම කරනවා කියලා විරුද්ධ පක්ෂය ආණ්ඩු පක්ෂය සියලු දෙනා දන්නවා. මට මේ දේශපාලනේ යාළු මිත්‍රයෝ නැහැ. මම කඩේ යන්නේ ශ්‍රී ලංකාවේ මට ඡන්දෙ දුන්න ජනතාවට පමණමයි. එච්චරයි මගේ කතාව. ඒ හින්දා මම කියන්නේ මෙතන කිසිම දඩයමක් නැහැ. හොරෙක් මෙහෙම ජනතා මුදල් හොරකම් කියලා කරයි කියලා අහුනොත් මගේ හොඳම යාළුවා වුණත් කරන්න දෙයක් නැහැ. මට යන්න සිද්ධ වෙනවා. ඒක මම ජනතාවට දුන්න පොරොන්දුවක්. අපි අල්පේච්ඡ ජීවිතයක් ගත කරනවා ඒ හින්දාම මේ හොරු අල්ලන්න යන හින්දා. අපි ගැන හොඳට හොයලා බලන්න පුළුවන්. මගේ වත්කම් බැරකම් ෆයිල් එක මම සියලු අදාළ තැන්වලට යවලා ඉවරයි. නමුත් අපි හොඳට බලන්නවා තමුන්ගේ ජීවිතේ ඉතාම සුළුවෙන් පටන් ගත්ත අය අද කොහොමද කෝටිපති වෙලා ප්‍රකෝටිපති වෙලා ඉන්නේ කියලා. ඉතින් ඒව ගැන කතා කරන එක හැන්සාඩ් වලින් අයින් කරන්න තරම් දඩුවමක් වෙන්නට බෑ. මොකද ඒ ගමේ හිටිය ඔහු ඇසුරු කරපු ඔහුගේ ගම් ප්‍රදේශයේ දිස්ත්‍රික්කයේ ආසනයේ කට්ටිය දන්නවා මේ පුද්ගලයා ජීවිතේ පටන් ගත්තේ කොහොමද කියලා. මොකද අපි නිකන් හිතුවොත්
ගරු එතුමා තව විනාඩියක් තිබෙනවා.
ඔව් දැන් යෝෂිත රාජපක්ෂගේ ජීවිතය ගැන බලද්දි අපි මැදමුල්නේ කට්ටියගේ ජීවිතය බලද්දි අද ප්‍රොෆෙසර් සරත් ජයසූරිය කියලා තියෙනවා මේ අර හඩ්සන් සමර්සිංහගේ ප්‍රෝග්‍රෑම් එකේ රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකේ ඩී.ඒ. රාජපක්ෂ මහත්තයා මියගිය වෙලේ ඒ තුන් මාසේ දාන දෙන්න ඒ අයගේ මවට බැසිල් රාජපක්ෂ මහත්තයාගේ මවට වත්තේ තිබුණ පොල් ගස් 10ක් විකුණන්න උනා තුන් මාසේ දාන දෙන්න. එතකොට එවැනි ආර්ථික තත්ත්වයක් තිබුණ පවුලකට කොහොමද දේශියාච්චිගේ මැණික් බල්ල හරහා ඉඩම් 16ක් කොළඹ තියෙන්නේ? එහෙම වෙන්නට බෑ. එහෙමනම් බැලඩින්ගේ මැජික් පහන පහල වෙන්න ඕනේ. එතකොට ඒ වගේම නිර්දෝෂි පුද්ගලෙක්ට අවංක පුද්ගලෙක්ට මම හොරෙක් කියලා අපහාස කළොත් මෙතනම හෙණයක් වදින්න ඕනේ රංජන් රාමනායක. බොරු කියනවා නම් මම කියන්නේ අපි හොරාට හොරා කියන්න බය නැතුවා වගේම නිර්දෝෂි මිනිහාට නිර්දෝෂි අවංක ධර්මිෂ්ඨ මිනිහෙක් කියන්න කොන්දක් අපිට තිබුණ ඕන පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව. දිනේෂ් ගුණවර්ධන මහත්තයාට අපේ නැහැ කිසිම චෝදනාවක්. ඇයි වාසුදේව නානක්කාර මහත්තයා නැහැ අපේ කිසිම චෝදනාවක්. විදුර වික්‍රමනායක අතර බලන් ඉන්නවා. කිසිම චෝදනාවක් නැහැ. කවදාවත් මං ඇටැක් කරන්නේ නැහැ. හොරෙක් නෙමෙයි. මං බලලා කියන්නේ. අන්න ඒ හින්දා අපෙන් ඒ සහතික ගන්න තමුන්නාසලා ඒ විදිහට ජීවත් වෙන්න අපේ කිසිම පරිගැණීමක් දඩයමක් වෛරයක් තරහක් නැහැ. අපි හැම දෙයක්ම කියලා තියෙන සාක්ෂි සහිතව. ඒ හින්දා කවදාවත් මෙතන පරිගැණීමක් වෙන්නේ නැහැ කියන එක බොහොම පැහැදිලිව කියන්න ඕනේ. ඒ හින්දා කවදාවත් වැරදි මතයක් ඇති කරගන්න හදන්න එපා. මේ අවස්ථාවේදී මම නැවතත් කියනවා අල්ලස්සෝ දූෂණ කොමිසම තව ශක්තිමත් කරන්න. ඒක අපේ රටේ අනාගතයට හොඳයි. බහුගී ටිකේ මේක වුන් නැති හින්දා තමයි අද මේ ලස්සනට මේ අල්ලස්සෝ දූෂණ කොමිසම වැඩ පිළිවෙල හරියට යන්නේ. ඒ හින්දා මම හිතනවා මේ ආගේ පඩිනඩි සියලු දේවල් හරියට තවත් වැඩි කරලා තවත් ශක්තිමත් කරන්න කියලා. ඒ වගේම මාධ්‍යවේදීන්ට කියනවා මාධ්‍යවේදීනුත් මේ හොරු අල්ලන්න මහා කාර්යභාරයක් කළා. ඒ හින්දා මේ ගේට්ටු දෙක තුන ගැනම විමර්ශනයෙන් ඉන්න කැමරා අටවගෙන ඉන්න හැමතැනම ඒ වගේම කැමරා ෆෝන් මේ ගැන විමර්ශනයෙන් ඉඳලා අවදියෙන් ඉඳලා ඇලර්ට් එකේ ඉඳලා මේ සියලු දෙනාගෙන්ම හොර මැරකම් අල්ලගන්න උදව් වෙන්න මේ දේවල් හරියට අධ්‍යයනය කරලා මේ වත්කම් ටික අල්ලගත්තොත් අපිට ආයෙ වැට් බදු වගේ දේවල් ගහන්න දෙන්න ඕනේ නැහැ. මේ මුදල් එකතු කරලා ජනසතු කළොත් අර බ්‍රවුන්ඩි ඉඩම අතර මල්වානේ ඉඩම එතකොට තිහාරියේ ඉඩම මේ වගේ දේවල් ජනසතු කළා වගේ මේ මුදල් ලබා ගත්තොත් අපිට හොඳ අයවැයක් ජනතාවට හොඳින් ජීවත් වෙන්න පුළුවන් අයවැයක් දෙන්න පුළුවන් මහා සල්ලි ප්‍රමාණයක් මේ අය කොල්ල කාලා තියෙනවා. එහින්දා මේවා ලබා ගන්නට අපි අල්ලසා දූෂණ කොමිසම තවත් ශක්තිමත් කරලා FCID එක තවත් ශක්තිමත් කරලා මේ ආයතන සියලු නිලධාරීන්ට තවත් ශක්තිය ධෛර්යය දෙමු කියලා ඉල්ලමින් මම මයික්
අස්ත දෙයි. ගරු උදේ ගම්මන්පිල මන්ත්‍රීතුමා.
ගරු මුල් ආසනාරූඪ මන්ත්‍රීතුමනි, ඉංග්‍රීසි කියවනක් තියෙනවා Caesar's wife must be above suspicion කියලා. මොකද්ද මේ කියමනේ පසුබිම් කතාව? ක්‍රිස්තු පූර්ව 62 දී රෝමේ රාජ්‍ය ආගමේ ප්‍රධාන පූජකයා බවට ජුලියස් සීසර් පත් වුණා. ආගමේ සම්ප්‍රදාය අනුව ජුලියස් සීසර්ගේ බිරිඳ පොම්පියා නිවසේ පවත්වන්න ඕනි ගුඩ් ගෝඩස් වන්දනාව හෙවත් යහපත් දෙවගණගේ වන්දනාව. මේකට සහභාගි විය හැකි කාන්තාවන්ට පමණයි. හැබැයි පොම්පියාට වහ වැටුණු ක්ලෝඩියස් කියන තරුණයා කාන්තාවක් වගේ වෙස්වලාගෙන මේ ගෙට රිංගගත්තා. මේක සීසරට අහුවෙනවා. අනාචාර යෙදුනා කියලා ක්ලෝඩියස්ටයි පොම්පියාටයි චෝදනා නගනවා. චෝදනාවෙන් පොම්පියා නිදහස් වෙනවා. හැබැයි සීසර් පොම්පියාව දික්කසාද කරනවා. හැමෝම මේක සීසර්ගෙන් විමසනවා. පොම්පියා නිර්දෝෂී. නිර්දෝෂී වෙච්ච පොම්පියාව ඇයි ඔබ දික්කසාද කරන්නේ? මොකද්ද සීසර් දුන්න උත්තරේ? සීසර්ගේ බිරිඳ වරදක් කිරීම නෙවෙයි, වරදක් කිරීම පිළිබඳ සැකයකටවත් භාජනය වෙන්න බෑ. මගේ බිරිඳ ගැන සමාජයේ සැකයක් ඇති වුණා, ඒ නිසා මම ඒව දික්කසාද කරනවා කියලා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, සීසර්ගේ බිරිඳ වගේ අල්ලස් දූෂණ කොමිසමේ කොමසාරිස්වරියත් අධ්‍යක්ෂ ජෙනරාල් වරියත් වරදක් කිරීම නොව වරදක් කිරීම පිළිබඳ දූෂණයක් පිළිබඳ සැකයකටවත් භාජනය වෙන්න බෑ. ඇයි අපි එහෙම කියන්නේ? රාජ්‍ය යාන්ත්‍රණයේ ඉන්න කවුරු හරි නිලධාරියෙක් මොකක්කෝ දූෂණයක් අල්ලසක් කරායි කියලා තමන්ට දැනගන්න ලැබුණම ඒ පිළිබඳ පැමිණිලි කරන්න යන්න ඕනේ අල්ලස්සෝ දූෂණ කොමිසමට. එතකොට එතන ඉන්න අධ්‍යක්ෂ ජෙනරාල් වරිය ගැන කිසියම් සැකයක් සමාජයේ තියෙනවා නම්, විශ්වාසනීයත්වයේ බිඳ වැටී තිබෙනවා නම්, ජනතාවට හිතන්න තියෙන්නේ වැටක් නියරක් ගොයම් කයිනම් කාට කියන්නද ඒ අමාරු කියන එකයි. ගරු සභාපතිතුමනි, අපි දන්නවා මේ සභාවේදී අගමැතිතුමා ප්‍රකාශ කළා අධ්‍යක්ෂ ජෙනරාල්තුමිය එතුමාගේ සමීපතම මිතුරියක් කියලා. සමීපතම මිතුරියක් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට පත් කිරීම වරදක් විදිහට මා දකින්නේ. ඒත් කමන්නේ, ඒ බරපතල වරදක් වුණත් එතුමිය පත්වීම කළාට පස්සේ ස්වාධීනව කටයුතු කරගෙන යනවා නම් අපට මතකයි 1978 දී JR ජයවර්ධන ජනාධිපතිතුමා තමන්ගේ සමීපතම මිතුරෙක් වෙච්ච නෙවිල් සමරකෝන් මැතිතුමාව රටේ අග්‍රවිනිශ්චකාර ධූරයට පත් කළා. හැබැයි අගවිනිසුරු ධූරයට පත් වුණාට පස්සේ මිත්‍රකම් පැත්තකින් තියලා තනතුරේ ගෞරවය රැකගෙන ස්වාධීනව කටයුතු කරන්නට එතුමා සමත් වුණා. හැබැයි දිල්රුක්ෂ මැතිනිය මේ තනතුරට පත් වුණාට පස්සේ එතුමියගේ පැවැත්ම තුළ, එතුමියගේ ක්‍රියාකාරීත්වය තුළ පක්ෂග්‍රාහීත්වයේ සැකය, පක්ෂග්‍රාහීත්වය තුළින් මතු කරන අවිශ්වාසය අද මේ සමාජයට කාන්දු කරලා තිබෙනවා. මූලාසනාරූඪ ගරු සභාපතිතුමනි, මේ ආණ්ඩුව මර්ධනය පිළිබඳ විශේෂඥයෝ. කලින් ආණ්ඩුව නම් ගරු සභාපතිතුමනි මර්ධනය කියලා කරේ පහර දෙනවා, ගිනි දන්නවා, ගිනි තියනවා, අතුරුදාන් කරනවා පැහැරගෙන ගිහිල්ලා. හැබැයි මේ ආණ්ඩුව ඊට වඩා වෘත්තීය මට්ටමින් තමයි ඒක කරන්නේ. අද රාජ්‍ය යාන්ත්‍රණයේ මර්ධනයේ ත්‍රිත්වයේ බවට පත් වෙලා තියෙන්නේ පොලිසිය, අල්ලස් කොමිසම සහ ජනාධිපති කොමිෂන් සභා. ගරු සභාපතිතුමනි, අද නීතිපති දෙපාර්තමේන්තුවත් සහායට දැනී චරිතය රඟපාගෙන මේකට බරපතල සහයෝගයක් ලබා දෙනවා. අව්‍යවස්ථාදායක සභාව පවතින නීතිය නොසලකා හරමින් නීතිපතිවරයා හා පොලිස්පතිවරයා පත් කිරීමෙන් තමන්ට ඕන ආකාරයට මේ මර්ධනයේ හස්තේ බවට රාජ්‍ය යාන්ත්‍රණය පත් කරගන්න අද කටයුතු කරලා තිබෙනවා. වැල්ඩින් බාස් කෙනෙකුට පොලිස්පති ධූරේ දීලා එතුමනම් දැන් අපූර්වට නීතිය නමමින් වැඩ පෙන්නමින් සිටිනවා. මෙන්න මේ පසුබිම තුල තමයි අපි මේ ආයතනයේ ක්‍රියාත්මක ආකාරය ගැන බලන්න ඕනි. අල්ලස් කොමිසම මේ වන විට රාජ්‍ය මර්ධන යාන්ත්‍රණයේ පෙරටු යාන්ත්‍රණයේ බවට, පෙරටු එන්ජිම බවට පත් වෙලා ඉවරයි. 2015 අප්‍රේල් මාසේ මා මිත්‍ර රංජන් රාමනායක මන්ත්‍රීතුමා සිහිපත් කළා මහින්ද රාජපක්ෂ මැතිතුමාට එරෙහිව අල්ලස් කොමිසමට කැඳවීමක් කළා. අල්ලස් කොමිසමේ සම්බන්ධ අනපනත් අනුව ජනාධිපතිවරයා අල්ලස් කොමිසමේ අධිකාරී විෂයපතේට වැටෙන්නේ නැහැ. අපි ඒ බව පෙන්වා දුන්නත් ඒ පිළිගන්න අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ධූරිය දරන මැතිනිය සූදානම් වුණේ නැහැ. ඒ වාර අපි අපූර්ව උපක්‍රමයක් පාවිච්චි කරා. 2015 මැයි මාසේ 12 ඉඳන් අපි ගිහිල්ලා අල්ලස් කොමිසමට බාර දුන්නා වර්තමාන ජනාධිපතිතුමා සහ අගමැතිතුමාට එරෙහිව පැමිණිලා. අපි කිව්වා දෙදස් දාහතර නොවැම්බර් මාසේ 21 වෙනිදා වර්තමාන ජනාධිපතිතුමා මාධ්‍ය හමුවක් පවත්වලා කිව්වා මම ජනාධිපතිවරණයට එනවා මං ජනාධිපති වුණොත් ජනාධිපති වුණාම අගමැති ධූරයට රනිල් වික්‍රමසිංහ මැතිතුමා පත් කරනවා ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශයට පත් කරා මං ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අදහස අයින් කරගන්නවා අපේ සහයෝගය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ලබා දෙනවා ඒ වගේම ඒ තීරණයත් එක්ක මැතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජයග්‍රහණය කරනවා ජයග්‍රහණය කළ විනාඩි දෙකක් ඇතුළත රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති ධූරයට පත් කරනවා 1981 අංක 15 දරන ජනාධිපති වරණ පනත අනුව ජනාධිපති ධූරය ජනාධිපති වරණ අපේක්ෂකේ තමන්ට සහාය ලබා ගැනීම සඳහා යම් පුද්ගලයෙකුට තනතුරක් ලබා දීමට පොරොන්දු වීම තනතුරක් ලබා දීම තනතුරක් බාර ගැනීම අල්ලස් වැරදි බවට පත් වෙනවා අපි මේක අල්ලස් කොමිසමට කියලා කිව්වා ජනාධිපති අල්ලස් දෙන්න පොරොන්දු වෙන්නේ ජනාධිපතිතුමා අල්ලස ගන්න අගමැතිතුමා අල්ලසර දෙන්නේ රටේ දෙවෙනි පුරවැසියා වෙන අගමැති ධූරය ලංකා ඉතිහාසයේ ලොකුම අල්ලස මෙයයි මෙන්න පැමිණිල්ල මෙන්න සාක්ෂි ඇමිනුම් ලේකන මෙන්න මේ ගැන විමර්ශනය කරන්න මාස 16ක් ගියා අද වෙනතුරු කිසිම විමර්ශනයක් නැහැ ඒ නිසා ගරු සභාපතිතුමනි මේ උදේ විපක්ෂයට පමණක් ඉලක්ක කරගත්ත ආයතනයක් විදියටයි කටයුතු කරන්නේ දැන් බලන්න අපේ මහින්දානන්ද මන්ත්‍රීතුමා ගරු සභාපතිතුමනි මහින්දානන්ද මන්ත්‍රීතුමා මේ දවස්වල ඉන්නේ රක්ෂිත බන්ධනාගාරේ එතුමාට එරෙහිව අල්ලස් කොමිසමෙන් කැරට් මැතිවරණ කාලයේ කැරන් බෝඩ් දෙඩුවාය කියලා අධිකරණයේ චෝදනාවක් ගොනු කරලා තියෙනවා මොකද්ද මේ සිදුවීමේ පසුබිම් කතාව 2014 නොවැම්බර් මාසේ 7 වෙනිදා අමාත්‍යංශ ලේකම්වරයා සම්බන්ධීකරණ ලේකම්වරයාට ඇමතුමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාට කතා කරලා කියනවා කැරම් බෝඩ් වගේ මිලදී ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා මේක මේ කාරණේ සඳහා
අජිත් පාණ පෙරමන්තුමා සර් නලින් බණ්ඩාර මන්තුමා
ගරු සභාපතිතුමනි අපේ උදේ ගම්මන්පිල මහත්මයා මේ කතන්දර කිව්වට තර රුපියල් 100 කවුන්ට්ස් ටික පෙන්වුවේ නැහැ මෙතුමාගේ ගිනුම් පෙද්දෙනවා කෝ ජනතාවට රුපියල් 100 ගැන රුපියල් 100 ගිනුම් නැතුව මේ වෙන වෙන විකාර කියනවා මේක මේ සුරංගනා කතන්දර කියනවා වගේ මොනවද කියවන්නේ අර ඕස්ට්‍රේලියානු කාරය ඇවිල්ලා ගිහ බලන් ඉන්නවා
ගරු උදේ ගම්මන්පිල මන්තුමා කතා කරන්නේ
කික් ඔෆ් කළා ගරු සභාපතිතුමනි මම පෙන්නමින් හිටියේ අමාත්‍යංශ ලේකම්වරයා ඉල්ලීමක් කරනවා මෙන්න කෙටුම්පත මේ ආකාරයට මට ලිපියක් හදලා දෙන්න මම එමෙතුමත් එක්ක කතා කරලා තියෙන්නේ කියලා. ඒ අනුව 2014 නොවැම්බර් මාසේ 7 වෙනිදා සම්බන්ධීකරණ ලේකම් අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයාට ලියුමක් දෙනවා මේ ක්‍රීඩා භාණ්ඩ පාසල් සහ ක්‍රීඩා සමාජ අතර බෙදා හැරීම සඳහා මේ කැරම් බෝඩ් 14,000 කාණායනය කරන්න සතුසෙන් කියලා. ඒ ලිපිය මත එදාම ලේකම්වරයා සතොස සභාපතිට යවනවා අපිට මේ කැරම් බෝඩ් ආනයනය කරලා දෙන්න. ගරු සභාපතිතුමනි මේ වන විටත් නොවැම්බර් මාසේ 7 වෙනිදා සතොසට ලිපිය ලැබෙන විටත් මේ කැරම් බෝඩ් ආනයනය කරලා තිවරයි. මේ ලිපිය හුවමාරුව ව්‍යාජ ලිපි හුවමාරුවක්. හැබැයි ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලියුමක් දුන්නා නම් දැන් ඉතින් ඇමතිවරයා වගේ කියන්න ඕනි නේද කියලා කාට හරි ප්‍රශ්න කරන්න පුළුවන්. ගරු සභාපතිතුමනි මෙන්න මේ කාරණේ නිසා තමයි අමාත්‍යංශයේ අමාත්‍යවරයා 2011 ජූලි මාසේ 7 වෙනිදා සියලුම ආයතන ප්‍රධානීන්ට අමාත්‍යංශ ප්‍රධාන නිලධාරීන්ට ලිපියක් යවනවා මගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයෙන් ලිපියක් ආවත් කිසිම බඳවා ගැනීමක් කිසිම මිලදී ගැනීමක් මගෙන් විමසීමකින් තොරව කරන්න එපා කියලා. එහෙනම් දැන් මේ දූෂණ චෝදනාවක් එල්ල කරනවා නම් එල්ල කරන්න ඕනේ අර සම්බන්ධීකරණ ලේකම්වරයාට අමාත්‍යංශ ලේකම්වරයාටයි නේද? එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඒ වෙනුවට සිද්ධ වෙන්නේ මොකක්ද? අමාත්‍යංශ ලේකම්වරයාට නෙවෙයි මේ කාරණේ පිළිබඳ කිසිම අවබෝධයක් නොතිබුණු
ගරු ඉඳුමිල් අමරසේන මන්ත්‍රීතුමා
කියන අනුත්තමගේ මන්ත්‍රීතුමා
ගරු ඉඳුමිල් අමරසේන මන්ත්‍රීතුමා
මේ 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 ගරු මූලාසනේ වන්දුවනි, දැන් මේ පුදුමා උනන්දුවකින් මැතුමා තමන්ගේ අර පාර්ශවයක් බේරා ගන්න කතා කරනවා. දැන් මම අහන්න කැමතියි, දැන් ඔය ගල්ලන බිඳලා ගල්ලන බිඳලා තමයි මෙතුමන්ලා ආයේ මෙහාට ආපහු ඇවිල්ලා රුපියල් 100
එකක් උදේ ගම්මන් පිළිබඳව කතා කරන්නේ.
ගරු සභාපතිතුමනි, ඔබතුමා මන්ත්‍රීවරුන්ට මගේ කාලේ නාස්තිකන් ඉඩ දෙනවා. පොයින්ට් ඔෆ් ඕඩර් කිව්ව මොකද්ද? පොයින්ට් ඔෆ් ඕඩර් කියලා එතුමා දන්නේ නැහැ. පොයින්ට් ඔෆ් ඕඩර් කියන්නේ මොනවද කියලා? ගරු සභාපතිතුමනි, මම කීවින් සිටියේ
ගරු මන්ත්‍රීමාට කතා කරන්න එපා, කතා කරන්න
නෙවෙයි. මහින්දා නන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමාට මේ අල්ලස් කොමිසම මේ චෝදනාව නැගීමේ පදනම මොකක්ද? එතුමා වරදක් කර තිබෙනවද? ඔව්, බරපතල වරදක් කර තිබෙනවා. ඒ තමයි ලංකා ඉතිහාසයේ දැවැන්තම පාගමන, ජනසටන පාගමන, සංවිධායන කමිටුවේ සභාපති ධූරයේ දරමින් ඒ ආණ්ඩු විරෝධී සටනට ජනතාව පෙළ ගැස්වීමට නායකත්වය ලබා දීම. මෙන්න මේ ආකාරයට තමයි අල්ලස් කොමිසම අද රාජ්‍ය මර්ධන යාන්ත්‍රණේ කොටස්කරුවන් බවට පත් වෙලා තියෙන්නේ. අද
නියම
කරන්න ඕනි චරිත, පීඩාවට පත් කරන්න ඕනි චරිත හඳුනගෙන ඒ අයට දඬුවම් කරන්නයි අල්ලස් කොමිසම් භාවිතා කරන්නේ. ගරු සභාපතිතුමනි, අද මේ සභාවේ ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු, දෙපැත්තම ඉන්න මන්ත්‍රීවරුන්ට අල්ලස් චෝදනා තියෙනවා, දූෂණ චෝදනා තියෙනවා. ඒවා පිළිබඳ අල්ලස් කොමිසමෙන් විමර්ශනය කරමින් තිබෙනවා. එවැනි අවස්ථාවක ගරු සභාපතිතුමනි, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් වරියගේ වැටු පැඩි කිරීමට මේ සභාව යෝජනාවක් සම්මත කිරීමත් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් වරියට ලබා දෙන අල්ලසක් බවට පත් වෙනවා. එනිසා හරිනම් මේ විවාදයේ පැවැත්විය යුතුව තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් සිද්ධ වෙන විමර්ශන අවසන් වුණාට පස්සේ. හැබැයි දැන් විවාදයේ පටන් අරන් ඉවරයි. අඩුම
ගානේ
මම මේ අවසන් කරන සභාපතිතුමනි, අඩුම ගානේ මේ පිළිබඳ ඡන්ද විමසීමවත් මන්ත්‍රීවරුන්ට එරෙහිව තියෙන දූෂණ චෝදනා අවසන් කරන තුරු නොකළ යුතුයි කියලා මම යෝජනා කරනවා. අවසාන වශයෙන් අල්ලස් කොමසාරිස්තුමිය කරන මේ සේවයේදී බලද්දී මේ වැටුප් පැඩවීම හොඳටම මදි. එතුමියට 10 ගුණයක වැටුප් පැඩවීමක් කරලා අර වහලා දාලා තියෙන ජනාධිපති නිලනිවස ඇගේ නිලනිවස බවට පත් කරන්නයි කියලා යෝජනා කරමින් එතුමිය මේ කරන සේවයේ හේතුවෙන් අනාගතයේ දිනක ශ්‍රේෂ්ඨාධිකරණයට හෝ පාර්ලිමේන්තුවට පැමිණීමට වරම් ලැබේවා කියලා ප්‍රාර්ථනා
කරමින් ගරු අජිත් මානප්පර මන්තුමා, ඔබතුමාට විනාඩි 8ක්
තිබෙනවා. ගරු මූලාසන නිරුද මන්ත්‍රීතුමනි, අපේ උදේ ගම්මන්පිල මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා.
ගරු උදේ ගම්මන්පිල මන්ත්‍රීතුමා කතා කරන්න.
ගරු සභාපතිතුමනි, මන්ත්‍රීවරයෙක් මගේ කතාව අතරතුරු නැගී සිට කිව්වා මම රුපියල් 100 ගාන එකතු කරලා ගිනුම් ලබා දීලා නැහැ කියලා. ඒක පට්ටපල් බොරුවක්. මේ ලංකා ඉතිහාසයේ තමන්ගේ ගිනුම් සීලුම ඉන්වොයිස් ලදුපත් බැංකු ප්‍රකාශන සමගින් ප්‍රසිද්ධ කර ඇති එකම මන්ත්‍රීවරයා මම පමණමයි. අදත්
උදේ ගම්මන්පිල මන්ත්‍රීතුමාට විශේෂයෙන්ම කියනවා ඩිල් රුක්ෂි ඩයස් මැතිනියට ඉල්ලා අස්සෙන්න කියලා කිව්වා එතුමා චෝදනාවක් නැගුවා කියලා. නමුත් මෙතුමා ඔය අල්ලස් දෙපාර්තමේන්තුවේ කොමිසම ඉස්සරහට ගිහිල්ලා උද්ඝෝෂණය කරනකොට මේ ජාති හිතයිෂිය උදේ ගම්මන්පිලට සිංහකොඩිය අමතක වුණා. සිංහකොඩිය කියලා වෙන කොඩියක් ඔබ වනලා අන්තිමට ජාතියෙන් සමාව ගත්තා. එදා අපි හිතුවා ඔබතුමා ඉල්ලා අස්සයි කියලා. එදා අස්සයි කියලා තිබුණා කොන්ද ගෙලින් තියෙන මන්ත්‍රීවරයෙක් නම් එදා ඉල්ලා අස්සනවා මට ජාතියෙන් සමාව ගන්න නැතුව සිංහකොඩිය අඳුරන්නේ නැති මන්ත්‍රීතුමා. විශේෂයෙන්ම මූලාසනේ මන්ත්‍රීතුමනි, අල්ලස දූෂණය අනිසි ආකාරයෙන් ධනීපීම වැනි කාරණා තුල කිසි විටක රටකට ඉදිරියට යන්න බෑ. අපි දන්නවා පහුගිය දවස්වල සිල් රෙදි බෙදුවා, ඒ වගේම කැලෙන්ඩර් බෙදුවා, දිනපොත් බෙදුවා, යකඩ බම්බු බෙදුවා, ගෑස් කුකර් බෙදුවා, පැලවෙන්නේ නැති ඇට බෙදුවා. මේ ඔක්කොම කළේ මේ වගේ හම්බ කරගත්තු සල්ලි වලින්. ඒ වගේම අපි දැක්කා පහුගිය කාලේ ශ්‍රී ලංකන් එයාලයින් එක පාඩුව රුපියල් කෝටි 3136 අවුරුද්දට දෙව්‍යාහිංසක මිනිස්සු. එහෙම පාඩුව විඳිද්දි 170,000ක් දවසට බදු දීලා ගුවන් යානා කුලියට ගත්තා. මත්තල ගුවන්තොටුපළ හැදුවා. රටට ආදායමක් නැහැ, රටට වාසියක් නැහැ, යහපතක් නැහැ, නමුත් ලක්ෂ 65ක් දවසට පොලිය විතරක් මත්තල ගුවන්තොට පොළ වෙනුවෙන් ගෙවනවා. හම්බන්තොට වරාය හැදුවා. දවසට ලක්ෂ 70ක් පොලිය ගෙවනවා. රටට ඇච්චි සෙතක් නැහැ. අවුරුදු ගාණක් සුදු වලියක් විදිහට මේ රටේ අහිංසක ජනතාවගේ බදු මුදල් වලින් මේවා කටයුතු කළා. එතකොට නොරච්චල් විදුලි බලාගාරය හැදුවා. කඩිච්චි මැෂින් ගෙනල්ලා හැදුවා. හැදුවාම හැදුවා විතරක් නෙමෙයි අන්තිමට ලක්ෂ 600කට ආසන්න සංඛ්‍යාවක් දවසකට ලංකා විදුලි බල මණ්ඩලය ණය පොලිය ගෙවන තත්ත්වයට පත් වුණා. එතකොට වටරවුම් පාර ටෙන්ඩර් දුන්න චීන සමාගමට කොන්ත්‍රාත් එක බාර දුන්න ටෙන්ඩර් එකක් නැතුව රුපියල් කෝටි 66600කට කොන්ත්‍රාත්තුවක් දුන්න ටෙන්ඩර් එකක් නැතුව අහිංසක මිනිස්සු මේවල වන්දි ගෙවනවා. සොහොන් තමන්ගේ තාත්තගේ සොහොන්ගේ හැදුවා. ජනතා සල්ලි වීදම් කරලා කෝටි 100ක් විතර වීදම් කරලා සොහොන් ගේවල් හැදුවා. ඒ වගේම අපි දැක්කා ගොවියා විකුණ ගන්න බෑ කියලා කෑ ගහද්දී 2014 අවුරුද්දේ හාල් ටොන් ගණන් ලක්ෂ ටොන් ලක්ෂ 600ක් අරගෙන ටොන් ලක්ෂ 6ක් ගෙනාවා සහල් ආනයනය කළා. එතකොට මේ සමහර මන්ත්‍රීතුමාලාගේ ආච්චිලාට මැණික් මලු හම්බ වුණා. මැණික් මලු හම්බ වුණා. සමහර ඇමතිවරු හිටපු ඇමතිවරු තමුන්ගේ සල්ලි වත්කම පෙන්ල ගන්න බැරුව ආණ්ඩු ඉවුරුනම් වත්කම් පෙන්ල ගන්න බැරුව ගලේ පහරපු බලල්ලු වගේ දඟලන්න පටන් අරගෙන තියෙනවා. දැන් ඒ නිසා අපි දන්නවා මොකද්ද මේ රටේ වුනේ. මේ රටේ ජනතාවගේ සල්ලි මේ විදිහට නාස්ති කළා රට දුප්පත් රටක් බවට පත් වුණා. රටක ආර්ථිකය පරිහානියට පත් වුණා. ඒ විතරක් නෙමෙයි ඒකාධිපති ක්‍රමය ධනය බලය තියෙන අයට වැඩ කරගන්න පුළුවන් සමාජයක් නිර්මාණය වෙලා සුදුස්සාට සුදුසු නිසි තැන ලැබෙන්නේ නැති හින්දා මේ රටේ ඉගෙනගත්තු බුද්ධිමත් මිනිස්සු රට ගැන කලකිරලා රට හැරදාලා යන කාලයක් උදා වෙලා තිබුණා. එහෙමනම් අපි දන්නවා මේවා හංගන්න බෑ. රටේ ආර්ථික කඩාවැටෙන විතරක් නෙමෙයි ලෝකයේ ඉදිරියේ පවා අපි නීතිරෝධී වැඩ කරන රටක් බවට පත් වුණා. මහජන මුදල් කන රටක් බවට විනාශ කරන රටක් බවට අපි පත් වුණා. මේවා හැංගලා කරන්න බෑ. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් වගේ ආයතන ලෝකෙට හඬ නගා කියනවා මෙන්න ලංකාවේ තත්ත්වය, මෙන්න මේ රටේ තත්ත්වය කියලා. අපිට මේක රට ඇතුළේ තිබිලා මමයි රජා කියලා කෑ ගැහුවට මේකෙන් වසන් වෙන්න අපිට ලෝකෙ ඉදිරියේ බැරි වුණා. මේ රට අපේ රට ලෝකෙ ඉදිරියේ අපකීර්තියට පත් වෙනකොට අපිට ලැබිලා තිබිච්ච GSP සහනය වගේ අපේ යට රැකී ආරක්ෂා වැඩි දියුණු කරන බුල කර්මාංශාලා මේ GSP සහනය අහිමි කිරීම නිසා අපිට නැති වුණා. අපේ මත්ස්‍ය වෙළඳාම මත්ස්‍ය නිෂ්පාදන වල වෙළඳාම ජාත්‍යන්තර විකුණුම් එක මේ කරප්ෂන් මේ තියෙන රාජ්‍ය මුදල් අවභාවිතා කරන රටක් ඒකාධිපති පාලනය තියෙන රටක් නිසා අපිට ඒව නැති වෙලා මේ රටේ රුපියල් කෝටි 3000ක් විතර විදේශ විනිමය අපේ රටේ මේක නතර වුණා. විශේෂයෙන්ම කියනවා නම් කරපු බෝලාසන වල මන්ත්‍රීතුමනි ට්‍රාන්ස්ෆරන්සි ඉන්ටර්නැෂනල් ආයතන දීපු රෙකෝඩ් අනුව බැලුවොත් එහෙම මේ ලෝකේ තියෙන හොඳම අල්ලස දූෂණය නැති රටවල් විදිහට ඒගොල්ලෝ නම් කරලා තියෙන්නේ ඩෙන්මාර්කේ, ෆින්ලන්තයේ, ස්වීඩ්නේ, නවසීලන්තයේ, නෙදර්ලන්තයේ වැනි රටවල්. ඒ ඇයිට ඒගොල්ලෝ ලකුණු 90ක් දීලා තියෙනවා. ඒ වගේම අනිත් රටවල් බැලුවොත් අනිත් කරප්ෂන් වැඩිම රටවල් විදිහට ගත්තොත් ලිබියාව, ඉරාකය, වෙනිසියුලාව, හයිටේ, යේමනේ වගේ රටවල් නම් කරලා තියෙනවා. ඒවට ලකුණු 20කට වඩා අඩු ප්‍රමාණයක් ලැබිලා තියෙන්නේ. ඒ රටවල තමයි මේ සිදුවීම් සිදුවෙන්නේ. දුප්පත් රටවල් හැමදාම ගොඩ එන්න බෑ. ලංකාවත් ඒ තත්ත්වයට පත් වෙලා තිබුණේ. අපේ රටේ පත් වෙලා තිබු චීරණම තමයි අපි ලෝකේ 83 වෙනියට තරමට පල්ලෙහාට බැහැලා තිබ්බා. ඒ විතරක් නෙමෙයි අපිට ලකුණු 40ක්වත් ඒ ශ්‍රේණිගත කිරීම තුල ගැනීමට හැකියාව අපිට ලැබුණේ නැහැ. එම නිසා මම විශේෂයෙන් කියනවා මහජන මුදල් දූෂණය හා අල්ලස විනාශ කරන දෙක් මේ රටේ අනාගතය හදන්න අපිට බැරි වෙනවා. එම නිසා තමයි අපි දැක්කා මේ රටේ මිනිස්සු පුරුදු වුණේ මුදල් දීලා එක මුදල් අල්ලස් වෙන්න පුළුවන්, එක ලිංගික අල්ලස් වෙන්න පුළුවන්, විවිධ වරප්‍රසාද දීලා හරි කමන්නේ නැහැ. තමන්ගේ වැඩේ කරගන්න පුළුවන් සමාජයක්, හැකියාව තියෙන සමාජයක් නිර්මාණය වෙලා තිබ්බා. ඒ අය තමයි බලවත් වෙලා තියෙන්නේ. මේ රටේ ජනතාවට විශ්වාසයක් තිබුණේ පොලිසියට ගියොත් පුළුවන් අල්ලස් දෙන මිනිහා දිනනවා, නැත්නම් වෙනත් අල්ලස් ක්‍රමයකින් දිනනවා මිසක් සාධාරණ ඉෂ්ට වෙන්නේ නැහැ කියන හැඟීම මේ රටේ ජනතාවට තිබ්බා. අධිකරණයට ගියත් වැඩක් නැහැ, අධිකරණයට ගියත් බල පුළුවන්කාර මිනිස්සුන් දිනනවා මිසක් අහිංසක මිනිහට තැනක් නැහැ කියන වගකීම තිබ්බා. උසාවි භූමියට ගිහිල්ලා බැලුවම අපිට පේනවා සල්ලි තියෙන මිනිස්සු, බලය තියෙන මිනිස්සු උසාවි භූමියේ නැහැ. ඔක්කොම දුප්පත් අහිංසක මිනිස්සු තමයි උසාවි භූමියේ නඩුවලට පැටලලා තියෙන්නේ. මේ අල්ලස්වල තියෙන ප්‍රතිඵලයක් වශයෙන් කියලා මේ රටේ හැමෝම විශ්වාස කරනවා. රාජ්‍ය කාර්යාලයකට අපි වැඩ කරගන්න ගියත් අල්ලස් දීම ඇරෙන්නට වෙන ක්‍රමවේදයක් නැති බවට මේ රටේ පත් වෙලා තිබ්බා. මේ රටේ ජනතාවට තමුන්ගේ මතය තිබ්බා සල්ලි දීලා වැඩක් කරගන්න මිසක් වෙන විදියක් නැහැ, අල්ලස් දීලා වැඩක් කරගන්න මිසක් වෙන විදියක් නැහැ කියන දේ හිතර විතරක් නෙමෙයි තමන්ගේ ශරීරයේ තියෙන ඇට මිදුරු වලට පවා කාල් දා තිබ්බා. ඒක තමයි ක්‍රමය කියලා. හැබැයි මේකෙන් අතලොස්සක් බලවත් වුණා, අතලොස්සක් ශක්තිමත් වුණා. ඒ ඇගේ ඒ බලවත්යගේ හඬ තමයි රට තුළ ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ.
ධර්මාන්තම කාලය අවසන්යි.
පටන් ගත්තා. විනාඩි කීයද තිබ්බේ?
විනාඩි 8යි.
8ක් ගියේ නැහැ. තව විනාඩි 3ක් 2ක්
වත් නැහැ. නෑ නෑ කාලේ මදි බොහොම.
අවසන් වශයෙන් එනවා. ගරු
විනාඩියෙන් අවසන් කරන්න.
ඔව්. ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි කාලේ පටවලන් ගත්තා සම්බුන්නේ. නමුත් අපි කියන විශේෂයෙන්ම එකක් මේ වර්තමානයේ කොමසාරිස්තුමිය ඩිල් රුක්ෂි වික්‍රමසිංහ මැතිණිය ඉතාමත්ම සාර්ථක මේ වැඩ නිම කරනවා. නමුත් මේ විදිහ නිම කළාට අධිකරණ පද්ධතිය තියෙන්නේ එදා අධිකරණ පද්ධතියයි. අධිකරණ පද්ධතිය ශක්තිමත් කරන්න නැතුව නැත්නම් අල්ලස් දූෂණේ වංචා සඳහා එන පුද්ගලයන්ව අධිකරණයට යමුනා මේවලු තීන්දු තීරණ ඉක්මනට දෙන්න නැතුව වෙනම අධිකරණයක් අපිට නැතුව මේක ක්‍රියාත්මක කරන්න බෑ. ඒ හින්දා මම විශේෂයෙන්ම අවසාන වශයෙන් කියනවා රජයේ බලාපොරොත්තු වෙන්නේ යහපාලනය. රජයේ බලාපොරොත්තු වෙන්නේ මේ රටේ සියලු මහජන මුදලක්ම හැම සතයක්ම වැඩදායි ආකාරයට ආයෝජනය වෙනවා දකින්න තමයි රජයේ බලාපොරොත්තු. එහෙම කරන්න නම් අර හෘද වස්තු ශක්තිමත් වුණාට වැඩක් නැහැ. රුධිරනාලයක බ්ලොක් එකක් ඇති වුණොත් පැරලයිස් වෙනවා. ඒ වගේ අධිකරණයක් අපිට වෙනම ඕනේ. FCID එකේ ප්‍රශ්න විසඳන්න අධිකරණයක් ඕනේ. ඒ වගේම මේ අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ දෙන නිර්දේශ ඒ සඳහා නඩු පැවරීම් ක්‍රියාත්මක වෙන්න වෙනම අධිකරණයක් මේකට අවශ්‍යයි. නැත්තම් ජනතාව මේ කොබන ආකාරයේ හොරුන් වල්ලලා දුන්නත් තීන්දුවක් දෙන්නේ නැති නිසා ජනතාව තාමත් නැහැ හොරු වැල්ලුවේ තාමත් දඬුවම් දුන්නේ නැහැ කියලා බලාගෙන ඉන්නවා. ඒ නිසා මම විශේෂයෙන්ම අවසාන වශයෙන් අධිකරණ ඇමතුමාගේ අවධානය යොමු කරනවා මේ FCID එකට වගේම මේ මෙම ආයතනයටත් වෙනම අධිකරණයක් ඇති කරලා නඩු ඇසීම ක්‍රියාත්මක කළ යුතුයි කියන එක විශේෂයෙන්ම සඳහන් කරනවා.
ස්තුතියි honorable citizen.
உயரிய சபைக்கு தலைமை தாங்கிக் கொண்டிருக்கின்ற கௌரவ உறுப்பினர் அவர்களே, இன்றைய விவாதத்தில் லஞ்ச ஊழல்களை புலனாய்வு செய்கின்ற ஆணையாளருக்குரிய வேதனத்தை அதிகரித்து வழங்குதல், கொடுப்பனவுகளை அதிகரித்தல் என்பது பற்றியும், சுயாதீன ஆணைக்குழுக்களின் தவிசாளர்கள் உறுப்பினர்களுக்கான வேதனங்களை அதிகரித்துக் கொடுப்பது பற்றியதுமான விவாதம் காரசாரமாக நடைபெற்று முடிந்த இந்த நிலையில் எனது கருத்தினையும் இந்த சபையில் பதிவு செய்யலாம் என்று நினைக்கின்றேன். உண்மையில் எமது நாட்டை எடுத்துக்கொண்டால் இரண்டு வகையானவர்கள் காணப்படுகின்றார்கள். ஒரு வகையினர் கடமை கண்ணியம் கட்டுப்பாடுடையவர்கள், இன்னும் ஒரு வகையினர் கடமை கண்ணியம் தட்டுப்பாடுடையவர்கள். இரண்டையும் நாங்கள் நன்றாக வேறு பிரித்துக் கொள்ள வேண்டும். ஒரு வகையினர் கடமை கண்ணியம் கட்டுப்பாடுடையவர்கள், இன்னும் ஒரு வகையினர் கடமை கண்ணியம் தட்டுப்பாடுடையவர்கள். இரண்டு வகையானவர்கள் இருக்கின்றார்கள். எமது நாடு கடமை கண்ணியத்தில் கட்டுப்பாடாக இருக்கின்றவர்களின் கைகளில் இந்த நாட்டின் ஆட்சி கிடைத்திருந்தால் இந்த நாடு சொர்க்க பூமியாக வளர்ந்திருக்கும். அதேபோன்று அதிகாரிகளும் சரி, அரச உத்தியோகத்தர்களும் சரி, கடமை கண்ணியம் கட்டுப்பாட்டுடன் செயற்படக்கூடியவர்களாக இருந்திருந்தால் இந்த நாடு என்றோ அபிவிருத்தியை கண்டிருக்கும். ஆனால் கடமை கண்ணியம் தட்டுப்பாடுடையவர்களது கைகளில் அடிக்கடி இந்த அதிகாரம் கிடைத்திருக்கின்ற காரணத்தினால் இந்த நாட்டினை கட்டியெழுப்பக்கூடிய நிலைமை எங்களுக்கு பின்னோக்கியதாக அமைந்திருக்கின்றது. இந்த இடத்தில் கடமை கண்ணியம் கட்டுப்பாட்டுடன் பணியாற்றுகின்றவர்கள் சம்பளத்தை தவிர வேறு எதனையும் மற்றவர்களிடம் எதிர்பார்க்க மாட்டார்கள். அவ்வாறு எதிர்பார்க்காமல் நியாயமான முறையில் நேரிய பாதையில் பணியாற்றுகின்றவர்களுக்கு கடமை கண்ணியம் கட்டுப்பாட்டுடன் செயற்படுகின்ற ஆணையாளர்களுக்கோ தவிசாளர்களுக்கோ சம்பளத்தை அதிகரித்து கொடுக்க வேண்டிய தேவை இருக்கின்றது. ஆனால் லஞ்சம் ஊழல் நாட்டில் தலைவிரித்தாடக்கூடிய விதத்திலும், ஊழல் மோசடிகள் தலைவிரித்தாடக்கூடிய விதத்திலும் நாட்டின் நிலைமை காணப்படுமாக இருந்தால் அந்த இடத்தில் லஞ்ச ஊழல் ஆணைக்குழுவின் தலைவர்களுக்கு சம்பளத்தை அதிகரித்து கொடுப்பதால் அர்த்தமில்லை. நியாயமாக நேரிய பாதையில் செயல்பட்டு நாட்டில் லஞ்சம் ஊழல்களை ஊழல் மோசடிகளை ஒழிக்கக்கூடிய தவிசாளர்கள் தலைவர்கள் இருப்பார்களாக இருந்தால் அந்த கண்ணியமானவர்களுக்கு நல்லவராக இருக்கின்றவர்களுக்கு வல்லவராக இருக்கின்றவர்களுக்கு சம்பளத்தை அதிகரித்து கொடுப்பதில் எந்த விதமான ஆட்சேபனையும் இருக்க முடியாது. எங்களுக்கு தெரியும், இந்தியா பக்கத்தில் உள்ள ஒரு நாடு. இந்த நாட்டில் டில்லியில் இப்போது ஒரு முதலமைச்சர் இருக்கின்றார், ஆம் ஆத்மி கட்சியைச் சேர்ந்த கெஜ்ரிவால், அதாவது அரவிந்த் கெஜ்ரிவால் என்பவர். இவர் பணபலமோ அதிகார பலமோ படைபலமோ இல்லாத ஒரு சாதாரண அரசியல்வாதியாக இருந்தார். அவர் தன்னுடைய நேர்மை, உண்மை, கடமை, கண்ணியம், கட்டுப்பாடு போன்றவற்றை தன்னுடைய ஒரு நெறிகளாக பயன்படுத்தி அந்த நாட்டில் தேர்தலில் போட்டியிட்ட போது மொத்தமாக இருந்த சட்டசபை ஆசனங்களில் 67 ஆசனங்களில் 64 ஆசனங்களை கைப்பற்றினார். இது நேர்மையான, உண்மையான, கடமை கண்ணியம், கட்டுப்பாடுடைய ஒரு தலைவருக்கு மக்கள் வழங்கிய ஒரு தீர்ப்பாக அமைந்திருக்கின்றது. எனவே மக்கள் எப்போதும் சரியான தலைவர்களை, நேர்மையான தலைவர்களை, கண்ணியமான தலைவர்களை தெரிவு செய்வதன் மூலமாக இந்த லஞ்சம், ஊழல், மோசடிகள் என்பவற்றை நாங்கள் ஒழித்து கட்ட முடியும். அந்த வகையில் பார்க்கின்ற போது ஒரு சினிமா பாடல் ஒன்று இருக்கின்றது, சட்டம் போட்டு தடுக்கின்ற கூட்டம் தடுத்துக் கொண்டே இருக்கும், திட்டம் போட்டு திருடுகின்ற கூட்டம் திருடிக்கொண்டே இருக்கும் என்ற ஒரு பாடலடி இருக்கின்றது. அந்த வகையில் பார்க்கின்ற போது மக்களிடமிருந்து பெறப்படுகின்ற இந்த வரிப்பணங்கள் சரியான முறையில் மக்களுக்காக, நாட்டுக்காக செலவு செய்யப்படுகின்றனவா என்பதை பற்றி நாங்கள் பார்க்கின்ற போது, தற்போது நடைபெறுகின்ற பாரிய நிதி மோசடி சம்பந்தமான குழுக்களின் முன்னிலையில் ஆஜர்படுத்தப்படுகின்றவர்களின் எண்ணிக்கைகளை பார்க்கின்ற போது எவ்வாறு இந்த நாடு சென்றிருக்கின்றது என்பதை நாங்கள் அறிந்து கொள்ளக்கூடியதாக இருக்கின்றது. எனவே எமது நாடு ஒரு சட்டவாட்சியை நோக்கி, நல்லாட்சியை நோக்கி, ஒரு பரிபூர்ணமான ஜனநாயகத்தை நோக்கி செல்ல வேண்டுமாக இருந்தால் லஞ்ச ஊழல்களை புனராய்வு செய்கின்ற, புலன் விசாரணை செய்கின்ற ஆணைக்குழுக்கள் வீரியமுள்ளதாகவும் விவேகமாகவும் வேகமாகவும் செயற்பட வேண்டிய தேவை இருக்கின்றது. அவ்வாறு செயற்படுகின்ற போதுதான் இந்த நாட்டில் உள்ள அதிகாரிகள் மீது, நிர்வாகிகள் மீது மக்கள் நம்பிக்கை கொள்ளக்கூடியவர்களாக இருப்பார்கள். சில தலைவர்கள் உண்மையில் மிகவும் புனிதமாகவும் மனிதமாகவும் நடந்ததன் மூலமாக தங்களுடைய பணிகளை ஒரு செவ்வனே நிறைவேற்றி காட்டியிருக்கின்றார்கள். நான் ஒரு தடவை ஒரு பத்திரிகையை வாசித்த போது அதில் ஒரு அரசியல்வாதியின் பெயர் அங்கே பொறிக்கப்பட்டிருந்தது. அவர்தான் இடதுசாரியாக குறிப்பிடப்படுகின்ற நீண்ட காலம் அனுபவமுடைய வாசுதேவ நாணயக்கார் அவர்கள். அவர்கள் ஒருமுறை வெளிநாட்டு பயணத்திற்காக சென்றுவிட்டு நாடு திரும்பியதன் பின்னர் நேரடியாக சென்று தனக்கு கொடுக்கப்பட்ட பணத்தில், அதாவது 2,50,000 பணம் கொடுக்கப்பட்டிருந்தது என்று அந்த பத்திரிகை குறிப்பிட்டிருந்தது. அந்த பணத்தில் மீதியாக இருந்த 60,000 பணத்தை திருப்பி அவர் அரசாங்கத்திடம் ஒப்படைத்து விட்டு சென்றதாக அந்த பத்திரிகை கூறியிருந்தது. இவ்வாறாக நேர்மையாக பணியாற்றுகின்ற உண்மையான அரசியல் தலைவர்களும் இருக்கத்தான் செய்கின்றார்கள். நிதி மோசடிகள் இல்லாமல், நிதியை தவறான முறையில் கையாளாமல் சரியான முறையில் கையாளுகின்ற தலைவர்களை எப்போதும் மக்கள் பாராட்டுகின்றார்கள். தற்போது இதற்கு முன்பாக உரையாற்றியவர் சரியான நிதி மோசடிகள் இல்லாமல் செயற்பட்ட தலைவர்களை பற்றி பட்டியலிட்டு கூறியிருந்தார். இதன்படி பார்க்கின்ற போது எமது நாட்டிலும் கடமை, கண்ணியம், கட்டுப்பாட்டுடன் செயல்படுகின்ற அரசியல்வாதிகள் இருக்கின்றார்கள் என்பதை நாங்கள் அறியக்கூடியதாக இருக்கின்றது. எனவே இன்றைய நிலையில் இந்த ஊழல், மோசடிகள், லஞ்சம், ஊழல் என்பவற்றிற்கு எதிராக அதற்குரிய விசாரணைகளை மேற்கொண்டு சரியான நடவடிக்கை எடுக்கக்கூடிய அந்த ஆணையாளர்களுக்கு சம்பளங்களை அதிகரித்து கொடுக்க வேண்டும் என்கின்ற விடயத்தில் நேர்மையாக செயற்படுகின்றவர்களுக்கு, ஒரு சுத்தமான ஒரு விசாரணையை மேற்கொள்ளுகின்றவர்களுக்கு எந்த ஒரு அதிகார பலத்திற்கும் அல்லது பணபலத்திற்கும் அடிமையாகாமல் செயற்படக்கூடிய அந்த ஆணையாளர்களுக்கு சம்பளங்களை அதிகரித்து கொடுப்பது என்பது உண்மையில் வரவேற்கத்தக்க ஒரு விடயமாகும். ஆனால் இதற்குரிய அதிகாரிகள், ஆணையாளர்கள் செயற்பட்டுக் கொண்டிருக்கின்ற போது நாட்டில் லஞ்சம், ஊழல், மோசடிகள் அதிகரித்துக் கொண்டு செல்லுமாக இருந்தால் அந்த ஆணையாளர்களுக்கு வழங்கப்படுகின்ற சம்பளங்கள் என்பது அர்த்தமற்றவையாக மாறிவிடும். நாட்டை ஊழல், மோசடிகள் அல்லது லஞ்சம் போன்ற கபடத்தனமான அந்த
சூறையாடுகின்ற நாட்டையும் மக்களையும் சூறையாடுகின்ற அந்த நிலைமைகளிலிருந்து பாதுகாக்கக்கூடிய விதத்தில் எங்களுடைய லஞ்சம் ஊழல்கள் என்பவற்றிற்கு எதிராக செயற்படுகின்ற ஆணையாளர்கள் அதிகாரிகள் செயற்பட வேண்டிய தேவை இருக்கின்றது. அவ்வாறு செயற்படுகின்ற போதுதான் உண்மையில் நல்லாட்சி என்பது அர்த்தமுள்ள ஒரு ஆட்சியாக அமைந்திருக்கும். அல்லாதுவிட்டால் நல்லாட்சி என்பது வெறும் சொல்லாட்சியாகத்தான் இருக்குமே ஒழிய உண்மையான ஆட்சியாக இருப்பதற்கு வாய்ப்பு இல்லை. எனவே இன்றைய நிலையில் கொண்டுவரப்பட்டிருக்கின்ற இந்த ஆணையாளர்களுக்கு அதிகாரிகளுக்கு சம்பளங்களை அதிகரித்து கொடுக்கின்ற இந்த பிரேரணையை பொறுத்தமட்டில் உண்மையில் கஷ்டப்பட்டு தங்களுடைய நேரிய கடமைகளை நியாயமாக செய்யக்கூடிய உண்மையான அதிகாரிகளுக்கு வீட்டில் எப்போதும் வறுமைதான் வரவேற்றுக் கொண்டிருக்கின்றது. அப்படியான அதிகாரிகள் நியாயமாக நிதானமாக சரியாக செயல்படுவதற்கு அந்த சம்பள அதிகரிப்பு என்பது அவர்களுக்கு ஒரு பலமாக இருக்க முடியும். ஒரு மனிதனை பற்றி அறிவதாக இருந்தால் இரண்டு விடயங்களை கொடுத்துவிட்டு பார்த்தால் தெரியும் என்று சொல்வார்கள். ஒன்று பணத்தை கொடுத்துவிட்டு பார்ப்பது, இரண்டாவது அதிகாரத்தை கொடுத்து விட்டு பார்ப்பது. இந்த பணத்தையும் அதிகாரத்தையும் கொடுக்கின்ற போது ஒருவன் தன்னுடைய நிலையிலிருந்து தளம்பாமல் நியாயமாக அவன் செயற்படுவானாக இருந்தால் அவன் உண்மையான ஒரு கடமை கண்ணியம் கட்டுப்பாடுடைய மனிதனாக மதிக்கப்படுகின்றான். இப்படிப்பட்ட மனிதர்களை மக்கள் எப்போதும் மதிக்கின்றார்கள், ஏன் துதிக்கின்றார்கள், நேசிக்கின்றார்கள், பூசிக்கின்றார்கள். அந்த வகையில் இந்த நாட்டில் நல்லாட்சி என்கின்ற ஒரு பொறிமுறையினை நல்ல திசையை நோக்கி நகர்த்துவதற்கு உண்மையான அதிகாரிகள் உண்மையான ஆணையாளர்கள் தேவைப்படுகின்றார்கள். அரசியல்வாதிகளுக்கு அடங்கி போகின்றவர்கள், பணத்திற்கு அடங்கி போகின்றவர்கள், இப்படிப்பட்ட அதிகாரிகள் இப்படிப்பட்ட அரசியல்வாதிகள் இருப்பார்களாக இருந்தால் இந்த நல்லாட்சி என்பது பொய்த்து போவதற்கு வாய்ப்பு இருக்கின்றது. அவ்வாறு இல்லாமல் நல்லாட்சி நல்ல திசையை நோக்கி நகர வேண்டும், நாட்டில் நல்லவை நடக்க வேண்டும், அப்படியான ஒரு சூழ்நிலை உருவாக வேண்டுமாக இருந்தால் இந்த அதிகாரிகள் எப்போதும் நல்ல ஒரு பண்புள்ளவர்களாக, கடமை கண்ணியம் கட்டுப்பாடு உள்ளவர்களாக, கடமை கண்ணியத்தில் தட்டுப்பாடுகள் அற்றவர்களாக இருக்க வேண்டிய தேவை இருக்கின்றது. எனவே இந்த நிலையில் இப்படியான இந்த சட்டம் மூலம் எதிர்காலத்தில் அவர்களால் ஆளுகை செய்யப்படுகின்ற போது எந்த ஒரு விதத்தில் நாட்டில் லஞ்சம் ஊழல்கள் ஒழிக்கப்படுமாக இருந்தால் அவர்களுக்கு சம்பளங்களை அதிகரித்து கொடுப்பதில் எந்த குறையும் இல்லை என்பதை சுட்டிக்காட்டி அமைகின்றேன். நன்றி.
தேங்க்யூ. கரு இரான் விக்ரமரத்ன மத்தமா.
அத அல்லாஹா தோஷன சோந்தனா விமர்சன கமிஷன் சபாவே அத்தியக்ஷ ஜெனரால் வர்யகே வெட்டுபஹா தீமனா பிரதிசோதனே கிரீமாத் ஏவகேம ஸ்வாதீன கமிஷன் சபாவானி சபாபதியுன்ஹா சாமாஜிக அனுத கெவுலபுன பாரிஸ்ரமிக்கயன் ஹோ வெனத் தீமனாகன மே சாகச்சா கர்ண அவஸ்தாவேதி முலின்ம சதஹன் கரன்னட ஓனே அதலுக வெனசக் ஹதி வெலா தீனோ மே ராட்டே ஏ வெனச ஹவில்லா ஸ்வாதீனம அதிகரண கிரியாத்மக கரணம ஏ வகேம ஸ்வாதீன கொமிஷன் சபாவால் கிரியாத்மக வேணவா காலையாக திபுனா மே கொமிஷன் சபாவால் ஸ்வாதீனம கிரியாத்மக கரான வேயம் கரண கொட்ட இதா திபுன ரஜயான் உங்க வெலாவட்ட ஹரஸ் கேப்புவா மே கொமிஷன் சபாவால் வல்ட உதாரணே கெட்டியட்ட மே நிரீக்ஷண கரான அவசிய நிலதாரின் போலீஸ் நிலதாரின் நுதுன்ன காலையக்கு திபுனா ඇත්තටම ඒක අද වෙනස් වෙලා තියෙන්නේ. නමුත් ඕනෑම රාජ්‍ය සේවකයෙක් ස්වාධීන වෙන්න නම් ඒ රාජ්‍ය සේවකයාට නිසි වැටුපක් දීමනාවල් දිය යුතුයි. ඇත්තටම මූල්‍ය වශයෙන් පුද්ගලයෙක් ස්වාධීන නැත්තං ඇතර මේ පුද්ගලයා ස්වාධීන නැහැ. එතර මම මෙතන කතා කරන්නේ රාජ්‍ය සේවය ගැන පොදුවේ කතා කරන්නේ. මං හිතන්නේ රාජ්‍ය සේවකයන්ට විශේෂයෙන්ම නිලතල දරන ඉහළ මට්ටමේ රාජ්‍ය සේවකයන්ට මං හිතන්නේ නිසි දීමනා පඩිපත් ගෙවන්න අවශ්‍යයි. නැත්නම් අපි ඒක කළේ නැත්නම් අපිට පුරවැසියින් හැටියට වගකීමක් තියෙන එක කරන්න නැත්නම් අපි ඔවුන්ට වෙනත් ආකාරයෙන් මේ මුදල් හොයාගන්න මාර්ගයක් සලසා දෙනවා. ඉතින් මං හිතන්නේ මෙතන අපි සමාජයක් හැටියට යම්කිසි තීරණයක් ගත යුතුයි. විශේෂයෙන්ම අපේ රාජ්‍ය සේවය ගැන මුගකලට රාජ්‍ය සේවය ගැන කතා කරනකොට දේශපාලඥයන්ට තියෙන පීඩනය ඇවිල්ලා රාජ්‍ය සේවාවේ සංඛ්‍යාව වැඩි කිරීමයි. නමුත් මං හිතන්නේ අපිට ඊට වැඩිය වගකීමක් තියෙනවා රාජ්‍ය සේවයේ ගුණාත්මක භාවය වැඩි කරන්න. ඉතින් ඔවුන්ගේ දීමනා පඩිපතට අපි පුරවැසියන් හැටියට වගකීමක් ගත යුතුයි. මං දැන් කතාවක් අහගෙන හිටියා, උදේ ගමන් පිළ මන්ත්‍රීතුමා මෙතන නැහැ. ඔහු කෝවා මෙවැනි අවස්ථාවක මෙවැනි සාකච්ඡාවක් තියෙනකොට, එතකොට ඒක හරියටම රජය මේ සභාපතිවරුන්ට අල්ලසක් දෙනවා වගේ කියන අදහස ඉදිරිපත් කළා. මං හිතන්නේ මේ අදහස අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න ඕනේ. නමුත් ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්නට නම් මං හිතන්නේ මේ කොමිෂන් සභාවල් වල සභාපති ධූරය දරනකොට, අලස දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපති ධූරය දරනකොට, එයාගේ පඩිපත තීරණය කරනකොට මං හිතන්නේ ඒක වසරෙන් වසර මෙහෙම තීරණය වෙන්න ඕනේ නැහැ. ඒ නිසා ඒ පඩිපත ඒ දීමනාවල් අනිත් තනතුරු වලට සම්බන්ධ කළොත් හැමදාම අපි දන්නවා ඒ තනතුරු වලට සමානව ඒ පඩිපත තීරණය වෙයි කියලා. දැන් ඒ යෝජනාව මෙවතාවේ තියෙනවා. අලස්සා දූෂණ විවර්ජන කොමිෂන් සභාවේ සභාපති තුමියට දෙන ඒ දීමනාව, අධ්‍යක්ෂක ජනරාල්තුමියට දෙන දීමනාව සොලිසිටර් ජනරාල්, අසිස්ටන්ට් සොලිසිටර් ජනරාල් නැත්නම් උප සොලිසිටර් ජනරාල්ට දෙන ඒ පඩිපත දීමනාවල් වලට සම කරන්න කියන අදහස ඇතුළු කරලා තියෙනවා. මං හිතන්නේ ඒක හුඟක් හොඳ අදහසක්. මං හිතන්නේ එතකොට කවදාවත් සැකයක්වත් තියාගන්නට බෑ මේ පුද්ගලයාගේ මූණ දිහා බලලා එක එක වැඩිවීම් සිදු කරනවා කියලා රජයක්. දෙවනුව මම කියන්න අවශ්‍ය කරුණක් තියෙනවා. ඒක ඇවිල්ලා රාජ්‍ය සේවකයන්ට අපි දීමනාවල් දෙනකොට, මගේ අදහස ගිය පාර්ලිමේන්තුවෙත් නොයෙකුත් වතාවේ ඉදිරිපත් කළා. මම හිතන්නේ මේ දීමනාවල් දිය යුත්තේ මුදලින් කියන එක තමයි මගේ අදහස. හුඟක් වෙලාවට අපි මුදල් දීලා ඊට පස්සේ කියනවා අපි කාර් එකට බලපත්‍රයක් දෙමු කියලා, කාර් පර්මිට් එකක් දෙමු කියලා. එහෙම සඳහන් කරපුවාම රට තුල සැකයක් ඇති වෙනවා. මේ මේ අපි සංගවල ලොකු දීමනාවක් දෙනවා කියලා. නමුත් ඇත්ත කතාව ඒක නෙමෙයි කියලා මං හිතන්නේ රාජ්‍ය සේවකයෝ, මන්ත්‍රීවරු විතරක් නෙමෙයි, රජයේ ඉහළ නිලධාරීන්, ඒ වගේම වෛද්‍යවරු, ඉහළ නිලධාරි වෛද්‍යවරුන් මේ පර්මිට් එක ලැබෙන අය දන්නවා ඒකට යම්කිසි වටිනාකමක් තියෙනවා. ඇත්තටම උදාහරණයක් හැටියට ගත්තොත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට රුපියල් 60,000ක් 65,000ක් විතර දීමනාවක් ලැබෙනවා. ගිය සමා වෙන්න 54,000ක දීමනාවක් ලැබෙනවා. ගිය පාර්ලිමේන්තුවේදී මට මතකයි සඳහන් කරනවා පර්මිට් එකේ වටිනාකම මිලියන 10ක් විතර වෙනවා කියලා. ඒක මාස 60කින් බෙද්දොත් මාසෙකට 166,000යි. එතකොට ඒ මන්ත්‍රීතුමාට වාහනයක් දුන්නා නම් ලීසින් කම්පැනිකින් අරගෙන අඩුම වශයෙන් ලක්ෂයක් වෙනවා. එතකොට ඇත්තටම ඉතිරිය 66,000. ඒ 66,000 54,000ට එකතු කළොත් ඒ කියන්නේ මුළු ගෙවීමම 120,000යි පමණයි වෙන්නේ මාසෙකට. ඉතින් මම මේක පැහැදිලි කළේ පෙන්වන්න රට තුල නැත්තම් මතයක් ඇති වෙනවා මේ විශාල පරිපතක් ලබනවා කියලා. ඒක නෙමෙයි ඇත්ත කතාව. දැන් මේක මන්ත්‍රීවරු ගැන විතරක් නෙමෙයි, මේක වෛද්‍යවරු ගැනත්, රජයේ ඉහළ නිලධාරීන් ගැනත් මේක කියන්න අවශ්‍යයි. ඉතින් මං හිතන්නේ මේ සැකය නැති කරන්න, මං හිතන්නේ රාජ්‍යයේ දීමනාවල් පාරදුෂ්‍ය වෙන්න මුදලින්ම මේ දීමනාවල් දෙන එක වැදගත් වෙනවා. දැන් මං හිතන්නේ මේක රජයේ යෝජනාවක් වෙන්න ඕනේ නැහැ. මේක රජයේ ඒ වගේම විපක්ෂයයි එකතු වෙලා රට ගැන හිතලා, ඉදිරිය ගැන හිතලා අපි යම්කිසි පොදු ප්‍රතිපත්තියකට එන්න ඕනේ මේ වගේ දේවල් වෙනස් කරන්න. මුදල් ඇමතිතුමා පසුගිය ආයවැයේදී මේ වගේ යෝජනාවක් ඉදිරිපත් කරපුවාම විශාල විරෝධයක් ඇති වුණා. නමුත් මං හිතන්නේ එහෙම අපි කළ යුත්තේ සාකච්ඡාවක් ඇති කළලා රාජ්‍ය සේවකයන්ට මීට වැඩිය ඔබින සුදුසු පඩිපතක් ගෙවන්නට ඕනේ. පාරදුෂ්‍යභාවය එතකොට වැඩි වෙනවා. ඒ වගේම අපි දන්නවා මුදලින් දෙන එක ඒකේ යහපත්කම මේකයි. පොහොර සහනාධාරය ගැන හිතුවොත් පසුගිය කාලකදී පොහොර සහනාධාරය දුන්නේ ඒ ද්‍රව්‍යමය ලෙස, පොහොර ලෙස දුන්නේ. අද දෙන්නේ ඒක අපි මුදලක් හැටියට දෙන්නේ. එතකොට රාජ්‍ය ගිණුමකින් රුපියල් 100ක් බැර කළා නම් කෙලීම ඒක ඒ ගොවි මහත්තයාට යනවා ඒ රුපියල් 100ම යනවා අතරමැදියන්ට ඒක කිසිවක් ලැබෙන්නේ නැහැ ද්‍රව්‍යමය දෙයක් දෙනකොට අතරමැදියෝ ඒක කොටසක් ලබා ගන්නවා නමුත් ද්‍රව්‍යමය නොදී ඒක කෙලීම මුදලෙන් දුන්නොත් 100ක් බැර කරනවා නම් 100ක් එකතු කරන්නට පුළුවන් ඒ ගොවි මහත්තයාගේ ගිණුමට එකතු කරන්නට පුළුවන් මේක තමයි වාසිය මුදලින් එකතු කිරීමට තියෙන වාසිය මේකයි මං හිතන්නේ අපේ මෙගාපොලිස් අපි දැන් වාහන පර්මිට් එකක් දුන්නහම හුඟක් වෙලාවට ඒ වාහනයම ගන්න සිදු වෙනවා
කාලය අවසන්යි
සමාවෙන්
කාලය අවසන්යි
විනාඩි 9ක් ගියේ නේද
ඔව් ගියා
හරි එහෙනම් ඉක්මනට අවසන් කරන්නම් එතකොට මම එහෙනම් ඒ කරුණ අමතක කළ අවසාන කරුණ කියන්නම් මේ රටේ ජනතාව බොහොම කලකිරීමකින් සිටිනවා අධිකරණයේ විශාල ප්‍රමාද තියෙන එක ගැන අධිකරණයේ ප්‍රමාද තියෙනකොට විශේෂයෙන්ම අල්ලසට දූෂණයට එතකොට ජනතාව තව තව කලකිරෙනවා ජනතාව අතරේ මතයක් තියෙනවා පාර්ලිමේන්තුවේ හුඟක් මේ ඉන්නේ වංචාකාරයන් හොරු කියන මතේ ජනතාව අතරේ තියෙනවා මේක ඇත්ත කියලා මම නම් පිළිගන්නේ නැහැ හොරු වංචාකාරයෝ ඉන්නවා ඕනෑම තැනක ඉන්නවා පාර්ලිමේන්තුවේත් ඉන්නවා වෙන්න පුළුවන් ඒ නිසා මම යෝජනා කරනවා විශේෂ අධිකරණයක් ඇති කරන්න කියලා අල්ලස දූෂණයට පමණක් විශේෂ අධිකරණයක් ඇති කරන්න ප්‍රමාදයක් නොමැතුව රාජ්‍යයේ තනතුරු දරන ඒ වගේම මන්ත්‍රීවරු වෙන්නට පුළුවන් ඇමතිවරු වෙන්න පුළුවන් කවුරු වුණත් කමක් නැහැ මේ විශේෂ අධිකරණයක් ඇති කරලා ප්‍රමාදයක් නොමැතිව මේ අයව අධිකරණයට ඉදිරිපත් කරලා වැරදි කරුවන් නම් දඬුවම් දෙන්න කියලා ඉල්ලමින් මම නිහඬ වෙනවා ස්තුතියි
ස්තුතියි